ನೀವು ಸಂಸ್ಕೃತ ಉಪಹಾಗಿ ಲೋಕ್ಯಾತ ದೇವನಾಗಿ ಸಂವೇಗಿ ಮನಸ ಖದಾದನ ನೀ ಲಭು ಮನುಷ್ಯ ಜೀವಿತ ಪ್ರಯೋಜನ ಕಂಡ ಅಪ್ರಮಾನೀಯ ಉತ್ಸಾಹವೆನ್ನ ಏನು ಕಾರಣ ಲೋಕೇಶ್ವರಿ ಬುದ್ಧಾನಂದ ದೇವನ ಕರ್ಮ ಸಂಯುಕ್ತಿ ಮಹದೇವಿ ಅತಿ ದೀರ್ಘ ಆದರಣೀಯ ಮೌಮಲ ದಾದಿ ಮಹಂತಿಯು ಹರಿಹಂಬ ಕರೆಲ ತಮಂಗ ಪೋಷಣೆಗಳ ಹಿಯಾಮಲ ವಿಕಟ ಅಂದರೂ ಕಂಡುಕೊಳ್ಳುತ್ತಲಾನ ಸತರ ಮಹಾನಾದರೇ ಜಗೇಶ್ವರ ಬುದ್ಧಜನ ಮಹಂತಿಯೇಶ್ವರ ಇವಾಗೇನು ತಮಂಗಾದರೂ ಹರಕ್ಕೂ ತಮಂಗಿ ಲೋಕದ ನರವಿಲ್ಲಾಗಿ ಸಹೋದರಿಯ ಸಹೋದರಿ ನರವಿಲ್ಲಾಗಿ ಜ್ಞಾತಿ ಹಿತೈಷಿ ನರವಿಲ್ಲಾಗಿ ಅದಕ್ಕೂ ಹಂಗುಲ್ಲ ನಾನು ವಿನ್ನಲಿನ ಏನೇ ಶಿವ ಮಹಾಸ್ವಾಮಿ ಕೇಳ ಬುದ್ಧಿಗಜನ ಮಹಾನಿಗೆ ದೇವನಾಗಲ ಈ ಉತ್ತರ ನೀವು ಮೇ ದೀರ್ಘ ಸಂಸಾರ ಅಂದರೆ ಗಲು ಮುಳುವಲ ಪಯ ಹೆಸರು ಹೆಸರಿಲ್ಲ ಜೀವಕ್ಕೆ ಅವಕಾಶವಾಗಿ ಅತ ಪಯ ಹಸರ ಮಾಡಿಲ್ಲ ಸಿಲಿಕ್ಕಿಲ್ಲ ಎಕ್ಕರಂತ ದುಃಖಿಂದ್ರ ಜೀವಕ್ಕೆ ಅವಕಾಶವಾಗಿ ಹೊರಿ ಪುಷ್ಟ ಗದಹರಿಲ್ಲ ಮುಳುಕೆಯನ್ನು ತಿಳಿದುಕೊಂಡ ಆತ್ಮಭಾವ ನೆಚ್ಚುವ ಜೀವಿಸಿ ಅವರನ್ನು ಮುಚ್ಚುವಾರಿ ಗಸ್ ಗಲ್ ಪರ್ವತರಿಲ್ಲ ಹಿತ ಕೊಡುವ ನರವು ಜೀವಿಸುವುದರಂತಿ ನಮೋ ಬಗೆಯಿಂದ ಅಪಿಸೇ ಸಿಂಹತುಲಿ ಅಪಿಸು ನೋಡಿದ ಮುಹೂರ್ತ මහා මොහොතේ ජලයට වඩා අඩු කඳුළු දැවි කිව්වහම අපිට නිකන් හිතෙන්නේ මේක අතිශෝක්තිය, මේ අති වර්ණනාව, බය කරන්න හදනවා, බර කළලා පෙන්නන්න හදනවා කියලා. සිංහතුනි බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේ අදහන්නට ඕන අපි. බුදුරජාණන් වහන්සේ කියන්නේ කෙනෙක් යහපත් මාර්ගයට ගමනවත් බොරු කියන්නේ. අපි ඕන කෙනෙකුම සතර මෙච්චර දුක් විඳලා තියෙන හිඳමයි තථාගතයන් වහන්සේ අඳපු කඳුළු සතර මහා ප්‍රසාදයේ ළඟට වැඩි කියලා කියනවා කරන්නේ. නමුත් මම මතක් කළා භවයේ ගහලා තියෙන හිඳ අපිට ලේසට තියෙන්නේ. පින්වතුනි අපිට නොතේන්නේ එබඳු ආත්ම භාවයන් නොතිබුණු නිසා ඒ වගේ ආත්ම භාවයන් වල අපි දුක් නොවිඳ නිසා නොවේ. මේ අවිද්‍යාව නිසා අපි භවයකට කොටු ගන්නේ නැහැ. මම උපමා වලට කියන්නේ මාළු කැලේ තියෙන මාළු පිටර ගන්න මාළු කැලේ තියෙන මාළු පිටර කියනවා මුළු ලෝකයම එකතරා. කෙලින්ගේ ප්‍රමාණය තමයි. එතින් මහා යමක් කියන්නේ යම් කිසි මාළුවෙක් ඒ සංකේම ඉස්සෙල්ලා ඒ සංකේම හැදිලා වැඩිලා සංකේම ජීවත් වෙනවා නම් එතින් මහා යමක් දැනගත්තු කෙනෙකුට තමයි පුදුමයි. නොකිරීම පුදුමයක් නැහැ. කිනුතුනි කෙනා කෙනාට අත්‍යවශ්‍යම තම තමන්ගේ ඇස කනාදී ඉන්ද්‍රියන් සම්බන්ධ වටපිටාව. ඒ ඔබේ තවදුර යම දැනගන්න නම් මේ උත්තරක ආයතන හයෙන් ඔබට දිය ඥාන දර්ශනයක් දෙන්නට ඕන. ලෝකේ නැත්තම් තැන්කේ ඉන්න කෙනෙකුට තැන්කේ නියෝජ නොයා එහෙම දෙන්නට තියෙන හේතුවක් නැහැ. ඉතින් මානසිකින් මානසිකව වගේ අපි හැමදෙනාම අවිද්‍යාව නැමැති කෝෂයේ ඇතුළේ එහෙම නැතිනම් මේ ස්පර්ශ ආයතන හය ඇතුළේ මහා එකම උපදිනා ස්පර්ශ ආයතන හයෙන් ජීවත් වෙලා ස්පර්ශ ආයතන හය ඇතුළේ පරිහරණය කරන ජීවත් වෙන අපිට මේ ස්පර්ශ ආයතන හයෙන් පුරුදුණා තේරෙනවා කියන එක විහිදුවා. සිරිතුනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම ලෝකේක අග්‍රයි ශ්‍රේෂ්ඨයි ජීවිතයයි කියලා කියන්නේ මේකයි. මේ අවිද්‍යාවෙන් යසුණු ස්පර්ශ ආයතන හයක පමණක් සීමා වෙච්ච වටපිටාවක් ඇති මේ ලෝකයේ තුල ඒ ලෝකයේ තුලම ඉපදිනා ඒ ලෝකයේ තුලම හැදිලා වැඩිලා ඒ ලෝකෙම ඔබට පරෝපදින්ද රහිතව තමන් වහන්සේ තනියම ගමන් කරලා ලෝකයේ කෙලවරට ගිහිල්ලා ලෝකෙන් එතර වෙච්ච නිසායි බුදුරජාණන් වහන්සේ ආශ්‍රයි ශ්‍රේෂ්ඨයි සරණයි. ඉතින් මම මෙතනදි මතක් කළේ පින්වතුනි අපි හැම කෙනෙක්ම සතර ගොඩාක් දුකින්දාය. ඒ දුක්ඛාගත සතරෙන් මිදෙන්න පුළුවන්කම ලැබෙන්නේ බුද්ධෝත්පාද කාලයේ මනුෂ්‍ය ජීවිතයේ පරතරයෙන් කියන වටපිටාවක උපන්වොත් ලැබුණා. ඉතින් ඒ දුර්ලභ අවස්ථාව අපිට ලැබිලා තියෙනවා මේ මොහොතේදී අපි ෘජුමත් වෙනට ඕනේ. පින්වතුන් නොපෙනෙනවා නම් අතීතයේ පැත්තකින් දාන්න සත්‍යකින් නබන්නේ මෝහවල දුක පියාමල දුක සහෝදරය සහෝදරි ඥාති හිතයිසි නරු දුක අංගක පන්න සතර මහා සාගරේ දැනේ දැනි කියන කතාවකට මෙතනා වදාළ ඒක කෙනින් නැත්තම් එකට සත්‍යකින් නබන්නේ අනන්ත අපරිමාණ නිද දුක් වේදනා සතර කියනවා නමුත් ඒකත් පැහැදිලි කරනවා කෙනා කෙනා තමන් තමන්ගේ අහලා බලන්න උපන් දවසේ ඉඳලා මේ මොහොත දක්වා කායික මානසික මොනතරම් දුක දුන්නසක් ඉඳලාද කියලා පින්වතුනි මොහොත වතුර පුරා කියනවා ඒ මොහොත වතුර දුවට අපට ආරම්භන වූවහම අපට කියන වතුර දුරු ගන්න කියලා පින්වතුනි නුවණ කියන කෙනෙකුට එක වතුර දෝෂක් ඇති අනන්ත අපරිමාණ ජල භාණ්ඩයෙන් නැගන ඔක්කොම වතුර දුරු ගන්න කියලා ආපහු මැදින් ටිකක් අරගෙන දීලා එහාට රෝලින් ටිකක් අරගෙන දීලා පරීක්ෂණ කරන්න ඕනේ ඒ වගේ නුවණ කියන කෙනාට කෙනෙකුට එක ජීවිතයක් හොඳට කරලා ඇති සතර ස්වභාවයෙන් තේරුම් ගන්න ඒ නිසා හැම දෙනාම බොහෝ නුවණින් තම තමන්ගේ ජීවිතයේ දිහා හැරිලා ආලෝචනා කරන බලන්න තම තමන් දුකක කායික මානසික දුක කොච්චර දෙනවද එහෙම නොතේරෙනවා නම් ඒකත් සැතපෙන දාන අවසින අන්තිම වයෝවෘද්ධකම දක්වා මේ අතර හැම කෙනෙක්ම මේ හොයන්න මොනවද කියලා බලන්න හොඳට සිහි කරලා බලන්න මේ හැමෝම හොයන්නේ සර්වසත්‍ය නිවේදනය කියලා හොඳට සිහි කරලා බලන්න මේ හැම කෙනෙකුම උත්සාහවත් වෙන්නේ දුක අන්තරන් නිවෙන්න කියලා. පින්වතුනි මනුෂ්‍ය විතරක් නෙවෙයි තිරිසරණ සත්‍යයෙන් විතරලා හැම සත්‍යයකම උත්සාහවත් වෙන්නේ සත්‍යකත්වය ලබා කරගන්නට දුක තමන්ගේ ජීවිතවලින් අයින් කරගන්නට නමුත් අවාසනාවන්ත කාරණාව ලෝක තුල ලෝකයට නොලැබෙන එකම දේක ජීවිත අවසන් වෙනකොට ලෝකයට ලැබෙන නැති එකම කාරණාව වෙන්නේ සැප සතුට ලබා කරගන්න බැරි වෙන එක දුක්ුම්න අයින් කරගන්න බැරි වෙන එක ඒකට හේතුවක් තියෙනවා මේ ලෝකේ හැමෝම දුක නැති කරන්න උත්සාහවත් වුණාට දුක ඇතිවෙලා තියෙන්නේ කොහොමද කියලා හොයලා ඉන්නේ දුක නැති කරන්න උත්සාහවත් වෙන්නේ සැපසතුට ලඟා කරගන්න උත්සාහවත් වෙන ලෝකයා සැපසතුට දෙක ලැබෙන්නේ මෙන්න හේතුව නිසායි කියලා සර්වසත්‍ය දෙක ලැබෙන කාරණාව තේරුම් අරගෙන මේ සර්වසත්‍ය බලන උත්සාහය කෙරෙන්නේ ඒක ප්‍රතිපලය තමයි කොච්චර දුක නැති කරන්න උත්සාහවත් වුණත් සර්වසත්‍ය ළඟා කරගන්න උත්සාහවත් වුණත් ඒ දෙකම නැහැ කියන දැනුම නොමැති වෙනවා මේ ලෝකය කරන නිෂ්ඵල ක්‍රියාව බුදුරජාණන් වහන්සේ දැක්කේ බුද්ධත්වයට පත් වෙලා නෙවෙයි බෝධි සම්භාර ධර්ම කරන කාලෙදිමයි මේ ලෝකය අසරණයි ලෝකයා දුක නැති කරන්න කියලා යමක් කරනවා නම් ඒ දුක නැති කරන්න කියලා කරන දේම ලෝකයාට දුක ඇති වෙන හේතුවක් වෙලා අනිදී ලෝකයා දුක නැති කරන මාවත ගන්නෑ. ඒ ලෝකයා දුක කියන කාරණාව ගන්නෙත් නෑ, දුක නැති කර ගන්නෙත් නෑ, නැති කරන්න යන මාවත ගන්නෙත් නෑ. ඉතින් ලෝකයට දුක කියන්නේ මොකක්ද කියලා නිවැරදිව කියලා දෙන්නට ඕනේ. ඒ දුක ඇති වෙච්ච හේතුව කියන්නට ඕනේ. ඒ හේතුව අයින් කරලා දුක නැති කරන දෙන්නට ඕනේ. ඒ දුක නැති කරන මාවත පෙන්වලා දෙන්නට ඕනේ කියන කරුණාබර අදහස තමයි මේ බෝධි භූමියේ සතර සංවිත කැමිනිලා පාවලේ කරවලදී පුනුතුනි බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණේ අපි වගේ දුක් විඳින අහිංසක ලෝකයක දුක නිවන මාර්ගය දෙනන්නට. එබඳු කාරුණික ශාස්ත්‍රඥ වහන්සේ නමක් හම්බ වෙච්ච මේ මොහොතේදී මේ වටිනා අවස්ථාව වටහා ගන්නට උපා මේ සතර දුක් විඳින සංසාරණය කොහොමද යහලා අවබෝධ කරගන්න සතර නිවීම හැමදෙනාම උත්සාහවත් වෙනට ඕන. මොකද අපේ ජීවිතේ පින්වතුනි හරියට පළමුවෙන්නේ කොහොමද? පළමුවෙන්ියා පහන් දැරගෙන ගොඩාක් කැමති ගොඩාක් ආසයි. තමන් කැමති තමන් ආස කරන දේ නොලබුණු ඒකර දුක. නමුත් ඒක නොලැබීමේ දුක ටිකයි. නමුත් ඒක යාදට වෙනුනේ ඒ චූටි දුක ඉවසන්න බැරුව එයා මොකද කරන්නේ? තමන් කැමතිදී ආස කරන දේ ලබා ගන්න පහන්ක පරදෙනවා. පයිමකට පිච්චෙනවා, දුක එනවා. පැත්තකට වෙලා ඉන්නකොට ආපහු මොකද කරන්නේ? යමකින්ද යමක දුක යමකින්ද දුක ආවේ ඒ පහන්දරට ආපහු පරදෙනවා. දුකම විඳින දුකතම තණ්හා කරනවා නව පළඟටියෙකට කියන්නේ. පළඟටිය ඒ කරන්නේ දුක වෙන එක තෙන්න පහන් ගන්න වෙන එක. මම පහන් ගන්නට කරපු නිසා දුකට කරන්නේ නැහැ කියන කාරණාවයි පහන් පළඟටියට කියන්නේ. පහන් ගන්නලා කියන්නේ දුක, දුක කියන්නේ පහන් ගන්න දෙකම එකයි කියන පළඟටියට කියන්නේ. සිංහතුනි ගින්න කියන්නේ හැමදාම පවිතුරු පවිතුරු ස්පර්ශයක් තියෙනවා. ඒ පහන්ක පැනනහම පිච්චිලා දුක වෙනවා කියන එක දරනවා. හොඳට හිතලා බලන්න පළඟට යනවා. ඒ සතා පැත්තකට වෙලා ඉන්නකොට පහන්න ලාම්පුව ටික 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 පළඟට ළඟට ඇවිල්ලා ඇඟේ හැපුණනම් තව කමන්නේ. ඒක තව සාධාරණයි අනුන්ගා දුකින් දෙකට කියන්න පුළුවන්. නමුත් පහන තත්ක තියෙද්දී පිච්චෙන දුක වෙන පහන දැරියට තමන්ම පැනලයි තමන්ම දුක උපද්දවාගෙනයි දුක හදාගෙනයි පළඟට දුකින් දෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දැක්කා ඒ වගේ මේ මුළු ලෝකෙම දුක නැති කරන්න කියලා හදන්නේ බාහිර සියම දුක. කවුරුවත් දකින්නේ නැහැ දුක කියන එක තමන් උපදවාගෙන දුක විඳින්නේ, දුක කියන එක තමන් හදාගෙන දුක විඳින්නේ කියලා කවුරුවත් දන්නේ දකින්නේ. එහෙම දන්නවන දකින්නවන තමන් දුක උපදවන විදිහට දුක හදාගන්න විදිහට හැසිරෙන්නේ තමන් තමන්ව දෙර ගන්නවා. නමුත් අවිද්‍යාවේ එක වහලා ඒක වහලා වෙන දැනකින් වෙන කෙනෙකුගේ දුක වෙනවා කියලා තේරුනලා බාහිර තුලටම යොමු කරවලා හැමදාම දුකේ නිදීම නිදීමෙන් මේ ලෝකයව වලක්වල තියෙනවා අවිද්‍යාව ආදී දෙලස් වලින් කෙරෙන ගමන් හොයනක. ඉතින් ඒ බඳු වටිනා දුකෙන් මුතර වෙන මාර්ගයක් පොදුනුනේ අවස්ථාවෙදී ඒ ධර්මයේ තේරුම් ගන්නට අපි උත්සාහවත් වෙනට ඕනේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යෝච කුංගේ පමංචිත්වා පච්චාසෝ නම්පමංචති සෝ ඉමල් ලෝකම් පභාසින්ති අපහමුතෝ සම්මෙනෝ. යම් කිසි කෙනෙක් මුලදී හරි මුලදී ප්‍රමාදීව හිටියා පසුවෝ නොපමා වෙනවා නම් එයා මොකද වලාකුළු මිදුණු හඳ බබලනවා වගේ මේ ලෝකයේ තුන බබලනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. කිමොතුනි හොඳට හඳ පායලා තියෙන දවසකට වලාකුළු හඳ වැහෙනවා. යවනහම බබලන්නේ නම් ටිකක් මේ වලාකුළ පහළලා යන වාහකට යනවා. ඉතින්ලා වලාකුළුන් හඳ ගහලා තිබුණේ කියලා හඳ එළිය අඳුනේ අඳුනේ ඒ දැකලා මාඳුනේ. ඒ වගේ මුලදී කෙනෙක් මේ ධර්මයේ නුදන්න කාලෙදී පොඩ්ඩක් ප්‍රමාදීව කටයුතු කළත් පසුවහෝ සසර ස්වභාවයේ තේරුම් අරගෙන අප්‍රමාදීව කටයුතු කළොත් මුලින් ප්‍රමාදීව හිටියා කියලා ඒ ජීවිතය අදුවක් වෙන්නේ, ඒ ජීවිතයට අවාසියක් වෙන්නේ, ඒ ජීවිතයට යහපතක් නැහැ. කෙලෙස් වල ස්වභාවය මත අවිද්‍යාව නැමති දැක්ම තුළින් සත්‍යය නැතිව ඕනතරම් අදුවාදී වෙන්න පුළුවන්, ඕනතරම් ප්‍රමාදී කරු වෙන්න පුළුවන්. ඒක සසර ස්වභාවය, සසර කුල ධර්මතාවය. ඒ හින්දා ඒ ප්‍රමාදී බව සිහි කර කර නැවත ප්‍රමාදී වෙන්නේ අද දවසේදී හෝ අප්‍රමාදී බවට කටයුතු කරන්නේ අප්‍රමාදීව කටයුතු කළොත් මේ පින්වතුනි ජීවිත බැහි බලාවේ ඉන්න හොඳ බබලනවා වගේ මේ සද්ධර්මයේ ජීවිතය තමන්වත් ලෝකයට එළිය කරමින් තමන්ගේ ජීවිතය බබලයි. ඒ නිසා තමන්ගේ ජීවිතය බබලවා ගන්නට පුළුවන් සමාධිය බලෙන් නිදෙන්නට පුළුවන් අප්‍රමාදී බව උපදවා ගන්නට පුළුවන් වටිනා දහම් කරුණ ධර්ම මෙතනද මතක් කරනවා. ඒක ධර්ම දනාම හොඳි අහන්නට ඕන. විශේෂයෙන් මම මතක් කළ දෙන්නට සූදානම් වෙනවා මජ්ක්‍ධිම නිකායේ උපරි පඤ්ඤාසති නැත්නම් තුන්වෙනි කොටසේ තියෙනවා ගණක මොග්ගල්ලාන කියලා සූත්‍රයක්. මේ සූත්‍රය නිවන් මාර්ගක මනාව හෙළිපෙහෙළි කරන කියලා සූත්‍රයක්. මේ සූත්‍රයේ තියෙන කරුණිකවම කියලා දෙනවා කිනුතුන් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවන් ගත්තොත් සූත්‍ර විනය අභිධර්මය කියලා කොටස් දෙකකට බෙදෙනවා. එතෙන්දී සූත්‍ර ගත්තාම ඒ සූත්‍රවල නානර්ථයක් තියෙනවා. සමහර සූත්‍ර තියෙනවා සීලය නියෝජනය කරගන්න. සමහර සූත්‍ර සමාධිය නියෝජනය කරගන්න. සමහර සූත්‍ර ප්‍රඥාව නියෝජනය කරගන්න. එහෙම නැත්නම් තව පරියායකින් තව ප්‍රවේශින් ගත්තෝ බුදුරජාණන් වහන්සේ හැම තැනකදීම දේශනා කරන්නේ ලෝකෙට චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා දෙන්න එක එක ක්‍රමයක්. සමහර සූත්‍ර තියෙනවා දුක්ඛ සත්‍ය විස්තර කරලා දෙන සූත්‍ර. සමහර සූත්‍ර තියෙනවා සමුදය සත්‍ය විස්තර කරලා දෙන සූත්‍ර. සමහර සූත්‍ර තියෙනවා නිරෝධ සත්‍ය විස්තර කරලා දෙන සූත්‍ර. සමහර සූත්‍ර තියෙනවා මාර්ග සත්‍ය ගැන විස්තර කරලා දෙන සූත්‍ර. සමහර ඒවා දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය දෙකම තියෙන බුදුන් වහන්සේ. මේ විදිහට මාරු මාරුවට එකක් හෝ සත් එකක් හෝ දෙකක් හෝ තුනක් හෝ හතරක් හෝ හතරම හෝ මේ විදිහට නොඒකාකාරයේ පරියායන්ගේ ක්‍රමයන්ගේ බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍යය පෙන්වන්නට උත්සාහවත් වෙලා තියෙනවා. ඉන්පසු මේ ධනක මොග්ගල්ලාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ සහදීයම පෙන්වන්න හදන්නේ මාර්ග සත්‍යය. දුක්ඛ සත්‍යෙ නෙමෙයි, සමුදය සත්‍යෙ නෙමෙයි, නිරෝධ සත්‍යෙ නෙමෙයි මාර්ග සත්‍යය. ඉතින් මම මෙතනදී ඒ සූත්‍රය දේශනා කරන්නට නැත්නම් විස්තර කරන්න දෙන්නට තෝරගත්තේ සිංහතුනි අද මේ රටේ බොහෝම දෙනෙකුට නිවන් දකින්න දකින් නිවන් දකින්න හරි වුණාවක් කියනවා. ධර්මය තුළ ගොඩනැගිච්ච විදිහට ධර්මය තුළ ඇතිවෙන සිංහතුන්ට නිවන් දකින්න හරි ඕනකමක් තියෙනවා. නමුත් හොඳට බැලුවහම අපිට තේරෙනවා පේනවා අපි කෙනා කෙනා නිවන් මාර්ගය කියලා ගමන් කරන ආකාරයෙන් ගැටලුවහම විරිදත්වයක් විෂමත්වයක් පවතින හැමතැනකම සමහර තැනක නිවන් දකින්න කියලා කියන දෙනකොට ඒක තව තැනක. තව තැනක පෙන්නන ප්‍රමේයෙන්නේ තව තැනක. ඊගාවට පෙන්නන ප්‍රමේයෙන්නේ තව තැනක. ඉතින් ඒ වගේ විවිධත්වයක් තියෙන අතර මාත්මී තව එක ක්‍රමයක් කියලා දෙන්න හදනවා මෙන්නේ. පැහැදිලි පිළිසිදුව බුදුරජාණන් වහන්සේ නිවන් මාර්ගය පෙන්නලා තියෙන්නේ කොහොමද කියන කාරණාව ඒ සූත්‍රය ඇතුළෙන්ම පෙන්නන්නටයි මම උත්සාහවත් වෙන්නේ. නමුත් මේ සූත්‍රය දේශනා කරන්න කලින් මේ සූත්‍රයේ අර්ථය පෙන්වන්න කලින් පෙන්වන්න තෝරන කාරණා ටිකක් මතක තියෙනවා. මොකද මෙන්න මේ කාරණාව තේරුම් ගන්න පින්වත් අපි කියමු පින්වත්න් ජීවිතේ ඉඳලා මුකුත් ධර්මයේ දන්නේ නමුත් එකක් තේරෙනවා ජීවිතයේ දුකයි සතර දුකයි දුකින් මිදෙන්නේ අපි ගාවට ඇවිල්ලා ඕගොල්ලන්ගේ පින්වතුන්ගේ ධර්මයේ ප්‍රමාණයේ හැටියට පින්වතුන් කියනවා ස්වාමීන් වහන්සේ ගොඩක් දුකයි සමාජීයකවත් කියන්නේ මේ අපිට නිවන් දකින්න ඕනේ මට භාවනාවක් කියලා දෙන්න. ඔගොල්ලෝ ඉල්ලා මෙච්චර කමතහනක් දෙන්නකෝ. භාවනා කරන කමතහනක් ඉල්ලනවා. දැන් ධර්මයේ මුකුත් දන්නේ ඉතින් භාවනා කරන කම තමයි කියන්නේ. එතකොට අපි දැනගන්න තෝරන්නේ දේශකයන් වහන්සේ දැනගන්න තෝරන්නේ මෙයා බෙහෙත් පිළිනවා. බෙහෙත් පිළිනන්නේ මොකේද මොන දෙයකද? හරියට ස්වාමීන් වහන්සේ මට භාවනා කරන කම තමයි දෙන්න කියලා කියන එකයි ඕගොල්ලෝ ඉස්කෝලේට ගිහිල්ලා දොස්තර මහත්තයෙක් ගාවට ගිහිල්ලා දොස්තර මහත්තයෝ මට ඇමොක්සිඩින් ටිකකුයි පැනඩෝල් ටිකකුයි පිරිකන් ටිකකුයි දෙන්න පුළුවන්ද කියලා අහනවා වගේ වැඩක්. ඒක හරිද? භාවනා කරන්න මේ ටික මට පැහැදිලි කරන්න දෙන්නේ මේ මොහොතේ ගන්න කලින් ඔය ටික මට පැහැදිලි කරන්න දෙන්නේ නම් මතක් කළේ දැන් ඔයගොල්ලෝ කවුරු හරි ඇවිල්ලා අපෙන් භාවනාවක් ඉල්ලුවොත් අපි භාවනාවක් දෙනවා. හරි උපාසකම් මේ උපාසක මහත්තයෝ ආනාපාන සති භාවනාව කරන්නේ කරන හැටි කියනවා. නාසය ළඟ හෝතුල් දෙක ළඟ හිත තබා ගන්න. දැන් ආස්වාස ප්‍රස්වාසය ගැන සිහියෙන් ඉන්න. ඊට අනුව හිත යොමු කරන්න එපා කියලා වඩන හැටි කියනවා. දැන් ඕගොල්ලෝ කරනවා. මේක කරන්නේ මොකටද? කළහම මොකද වෙන්නේ? ඇයි මෙහෙම කරන්නේ? මේවා මුකුත් දන්නේ නැහැ. ටිකක් කල් ගියාම කළා ආයෙත් ඕගොල්ලන් එන්න දෙනවා. හාමුදුරනේ මම මේක කළා දැන් මම මොකද කරන්නේ? ආයෙත් කියලා දෙනවා. ආයෙත් ඒක දෙකල්ල ආයෙත් අහන්න වෙනවා. මොකද මේ මම එහෙම කළා දැන් මොකද කරන්නේ? භාවනා කරන්න කරන්න ප්‍රශ්නෙකට ප්‍රශ්න දෙන්නේ නෑ. නමුත් භාවනාව කරන්න ඉස්සර වෙලා ගමනක් යන්න ඉස්සර වෙලා යන්න ඕනි තැනකටගෙන ඉන්නවා. භාවනා කරන්න ඉස්සර වෙලා කරන්නේ මොකටද කොහොමද කියන එක දැනගෙන ඉන්නට ඕනේ. ඒක අවශ්‍යමයි. ඉතින් කොහොම හරි භාවනා කිරීම නෙමෙයි අවශ්‍ය. කොහොමද භාවනා කරන්නේ මොකටද භාවනා කරන්නේ කියන එකයි අවශ්‍ය. ඒකයි ලෝකින් අපිට නොලැබුණ අමාරු දුෂ්කරම ටිකේ තියෙනවා. ඉතින් දුක දැකලා දුක ඇතිවෙච්ච හේතුවක් දැකලා දුක නැති කරන නැති කරන මඟක් දැනගත්ත කෙනා තමයි දුකෙන් මිදෙන්නේ මඟ පිළිවෙල. මං කෝ ඒ ගණක මොග්ගල්ලාන සූත්‍රයේ තියෙන්නේ මාර්ගයට. මාර්ගයට කලින් මම කිමතුන්ට පෙන්නනවා වටිනා කාරණා ටික. එතින් මේ මාර්ගයට එන්න කලින් අපි ගාව තියෙන ඕනේ දර්ශන පත්‍රයක් තියෙනවා. දර්ශන ඒක මම කෙටි පරිවායයෙන් පෙන්නනවා. කිමතුන් අපි හොඳට වචන ටික අහලා තියෙනවා. චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍ය ගැන. ජාති දුක්ඛ ජරා දුක්ඛ ව්‍යාධි දුක්ඛ මරණ දුක්ඛ අපේ සංසයෝගෝ දුක්ඛෝ කේහි නිසයෝගෝ දුක්ඛෝ යම් කිත්තං නලපති සම් දුක්ඛං සංකිතේන පංච උපාදාන ඛණ්ඩ දුක්ඛ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉපදීමද දුකක්, මහලු වීමද දුකක්, ලෙඩ වීමද දුකක්, මරණය අප්‍රියන් ආයතීම ප්‍රියන් දෙවීම හිතන දේ නොලැබීම ජීවිතව දුක්. මෙතනදී තව විශේෂ කාරණාවක් මතක් කරගන්න. මේ දුක කියනකොට කිව්වතුනි දුකේ කාරණා දෙකක් කියනවා. ප්‍රධානම ස්කන්ධ දුක සහ පංච උපාදාන ස්කන්ධ දුක කියනවා. එතනදී බුදුරජාණන් වහන්සේ ජාති දුක්ඛ කියලා කියනකොට තථාගතයන් වහන්සේ පෙන්වන යා තේසං තේසං සත්තානං සම්මි සම්මි සත්ත නිකාය කියලා තේරෙන තැනක් තියෙනවනේ. මෙන්න මේක පංච උපාදාන ස්කන්ධ දුකයි. පංච උපාදාන ස්කන්ධ දුකයි. එතකොට ඔය දුකේම තියෙනවා යා තේසං තේසං ධම්මාන ජාති සංජාති කියලා. ඒකේ ධර්මයන්ගේ දුකක් තියෙනවා. ඒකේ ස්කන්ධ දුක. ජරාව ගන්න තේසන් තේසන් සත්ති සම්මි සම්මි සත්ත නිකාය ජරා ජීවතා කියලා සත්තු පුද්ගලයන් ඉදිරිමකුත් තියෙනවා. තේසන් තේසන් ධම්මාන ජරා ජීවතා කියලා ඒකේ ධර්මයන් ඉදිරින බවකුත් තියෙනවා. එතකොට තේසන් තේසන් සත්තන සම්මි සම්මි සත්ත නිකාය චුති චවනතා භේදෝ කියලා මරණය ඒ සත්‍යනි සත්‍ය නිකාය මරණ කුත්තියන තේසන් තේසන් ධම්මාන කයෝ වයෝ භේදෝ කියලා ක්ෂය වීම ක්ෂය වීම භේදයක් තියෙනවා නම් මරණය කියන ධර්මතාව දෙකක් තියෙනවා. මම මේකෙන් මතක් කරේ කිව්වොත්නේ මේ සත්ව පුද්ගල භාවයෙන් තෙන්නපු ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමනස්ස උපායාස සම්භවන්ති කියලා තෙන්නපු ටික ජීවත්වයේ ජීව නැති කරන්න පුළුවන් එක. සත්පුද්ගල භාවයේ මව් නැරිලා පියා නැරිලා සහෝදර සහෝදරියෝ ඥාති මිත්‍රයෝ ලෙඩවීම නිසා මහලුවීම නිසා මැරීම නිසා එන දුකක් තියෙනවා නම් නොයෙක් නොයෙක් සත්ත්වනිකායන්ගේ උපදීන වෙන දුකක් තියෙනවා නම් මේ සත්පුද්ගල භාවය නිසා උපදින දුක මේ ස්කන්ධික පරිහරණය කරද්දීම නිරුද්ධ කරන්න පුළුවන්, නිවන්න පුළුවන්, නැති කරන්න පුළුවන් දුක. එතකොට මේ ජීව සාක්ෂාත් කරලා ඒ දුකේ නිරෝධී සාක්ෂාත් කරලා ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් ඇතුළ වෙන්න පුටික තමයි දුක්ඛ සත්‍ය කියලා සත්‍යයෙන් හොදේ වෙන්න පුටික. ඒ දුක පෙන්නලා අපිට අවශ්‍යත් ඔන්නෝයි දුකම අපිට අවශ්‍යත් මේ සත්පුද්ගල භාවයෙන් වෙන දුකෙ නිදීමමයි. ඒ දුක්ඛ මරණයෙන් පස්සේ නෙමෙයි මරණයෙන් පස්සේ කතාවක් කරන්නේ ජීවත් වෙනවද කියන කතාවක් අහන්නේ කතා කියනවා. ජීවත් වෙන්න කෙනෙකුට නම් ගති දෙකක් තියෙනවා. එක්ක මරණයෙන් පස්සේ ඉපදෙන්නේ නෑ, එක්ක මරණයෙන් පස්සේ ඉපදෙනවා. සිංහතුනි මරණයෙන් පස්සේ ඉපදෙන්නේ නෑ කිව්වොත් උච්චේතවා. මරණයෙන් පස්සේ ඉපදෙනවද සාසකවා. එතකොට ඉපදෙනවා හෝ නෑ හෝ කිව්වොත් සාස්ත්‍රයට උච්චේදවා. ඉපදෙන්නේ නැත්නම් නැත්නම් නෑ කිව්වොත් උච්චේදවාදී සාස්ත්‍රවා. එහෙම පෙන්වන්න දෙනකොට හින්දානේ කෙනෙකුට හිතෙන්න පුළුවන් උපදිනවත් නෙමෙයි නැත් නෙමෙයි කියන්නේ මේ කය නම් උපදින්නේ නෑ, නමුත් හිත උපදිනවා කියන අදහසින් උපදිනවත් නෙමෙයි නැත් නෙමෙයි. මේ කය උපදින්නේ නැති හින්දා උපදිනවත් නෙමෙයි, නමුත් මේ හිත උපදිනවා යාළුවා. ඒ හින්දා නැතුවත් එතකොට නැතුවත් නෙමෙයි උපදිනවත් නෙමෙයි කෙනෙක් කියන හිත නම් යන්නේ, නමුත් කය උපදිනවා. හිත නැති බබලෝ කියලා කියන්නේ ඒ හින්දායි. ඔව් කිව්වොත් සාසකවාදී නෑ කිව්වොත් උච්ඡේදවාදී, වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් කිව්වොත් සාසක උච්ඡේදවාදී, නොවෙනවත් නොවේ වෙනවත් නොවේ කිව්වොත් උච්ඡේද සාසකවාදී. එතකොට තියෙන්නේ නාමකය රූපකය මානෙ මානෙ. අතන උපදීනේ නෑ කිව්වොත් නාමකය රූපකය දෙකම ප්‍රතික්ෂේප කළා, දෙකෙන් එකක්වත් වන්නේ උපදිනවා කියුවොත් නාමකය රූපකය දෙකම ඇතුළ උපදිනවා. උපදින්න පුළුවන් නැති වෙන්න පුළුවන් කියන රූපකය නෑ, නමුත් නාමකය යනවා. උපදින්නේ නැතුව නෙමෙයි, නැත්තෙත් නැතුව නෙමෙයි කියනකොට නාමකය යන්නේ, නමුත් රූපකය යනවා. මේ විදිහට මාරුනවා. ඉතින් ඔය හැම එකක්ම අන්තරින් නියයි. උපදිනවා හෝ නැහැ හෝ කියන එකට ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේ අවබෝධයක් දෙනවා. ජීවිතය ඉන්නවා කියන කමිනේ දෙන්නේ ජීවිතය ඉන්නවා කියන කමිනේ නිදුරුත් කෙනෙක් නැරෙන්න හෝ නොනැරීම ගැන කතාවක් තියෙද? නැරෙන්න හෝ නොනැරෙන්න ජීවිතය ඉඳලට කොහොමද ලස්සන්ට දේශනා කරන ප්‍රකාශ කරන හොඳ නැත්නම් නිදායි ධාතු උලංග සූත්‍රය උපසාර කරගන්න. එතකොට ඒක හොඳට බලන්න. මේ විදිහට ජීවත් වෙන්නවද නැද්ද කියන කාරණා. එතකොට දැන් අපි මුලින්ම මතක් කළේ මේ පංච උපාදානස්කන්ධ දුක කියලා කියන සත්පුද්ගල භාවයෙන් ඇතිවෙන දුක. මෙන්න මේ දුකෙන් නිදිලා ස්කන්ධ පරිහරණය කරන ඒ ධර්මතාවයන්ගේ දුක තව තියෙනවා ජීවිතේ. නමුත් කෙලෙස් නිසායෙන් දුකෙන් නිදිලා ජීවත් වෙන කෙනා තමයි සෝප දුකෙන් නිවන් දකින කෙනා. එතකොට මේ පංච උපාදානස්කන්ධ දුක පෙන්නලා දුකට හේතුව හැටියට කියනවා මොකද්ද? තණ්හාව කියලා කියනවා. දුකට හේතුව තණ්හාව කියලා කියනවා. ඊට පස්සේ තණ්හාව නැති වුණොත් තණ්හාව නැති කළොත් මේ කියපු දුක සම්පූර්ණම නිරුද්ධ කරන්න පුළුවන්, නිරුද්ධ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. මේ පංච උපාදානස්කන්ධ දුක කියලා කියන සත්පුද්ගල භාවයෙන් ලැබෙන දුක. මෙන්න මේ දුකෙන් නිදිලා ස්කන්ධ පරිහරණය කරන ඒ ධර්මතාවයන්ගේ දුක තව තියෙනවා ජීවිතේ. නමුත් කෙලෙස් නිසායෙන් කෙලෙස් නිසා එන දුකෙන් නිදිර ජීවත් වෙන කෙනාට තමයි සෝප දුකෙන් නිවන් කියලා කියන්නේ. එතකොට මේ පංච උපාදාන සම්ඳ දුක පෙන්නලා දුකට හේතුව හැටියට කියනවා මොකද්ද? තණ්හාව කියලා කියනවා. දුකට හේතුව තණ්හාව කියලා කියනවා. ඊට පස්සේ තණ්හාව නැති වුණොත් තණ්හාව නැති කළොත් මේ කියපු දුක සම්පූර්ණම නිරුද්ධ කරන්න පුළුවන් නිරුද්ධ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. නැවතත් මම මතක් කරන හොඳට අදහසක් ගන්න. ඒ සත්‍යංග සත්‍යනිකායන්ගේ දුක ඉපදීමේ ඉඳලා ජරා මරණ දක්වාම දුක පෙන්නලා මේ දුක දුකයි කියලා පෙන්නලා පංච උපාදාන කෙරෙහිම කියනවනම් ඔය දුක කොටම කියන්න පුළුවන් පංච උපාදාන සංදී දුකයි කියලා. කියලා පංච උපාදාන සංදී දුක හැටියට නිර්වචනය කරලා දුකට හේතුව තණ්හාවයි කියලා හේතුව පෙන්නලා තණ්හාව නැතිකලොත් නැති වුණොත් දුක නැති වෙනවා කියලා පැහැදිලි වෙනවා. දැන් මේ ධර්මතාව ටිකක් පැහැදිලි. මේ දුක ඇති වුණේ තණ්හාව නිසා. තණ්හාව නැති වුණොත් දුක නැති වෙනවා. ධර්මතාව ටිකක් පැහැදිලි. හැබැයි එහෙනම් මහණින් තණ්හාව නැති කරන්න කියලා කියන්නේ නැහැ. කොහොමද පනවලා දෙන්නේ? දුක නැති කරන මාර්ග හැදින්ද බැලුවේ මොකද්ද? ආය මේව අරිව අට්ඨංගිකෝ මග්ගෝ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව. දුකට හේතුව තණ්හාව. තණ්හාව නැතිකොට දුක නැති වෙනවා. දුක නැති කරන් දෙන්න තියෙන මග්ග මොකද්ද? ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා වෙනම දැනකින් පැනනවා. ඒකට තියෙන මුලත මොකද? සම්මා දිට්ඨිය. ඇයි? හිතන්න මේ කියන්නේ සිංහතුනි ඇත්ත ඇති හැටි දකින්න නැතුව තණ්හාව නැති කරනවා කියන එක වෙන්නේ නැහැ. තණ්හාව නිසා දුක ඇති වෙනවා, තණ්හාව නැති වුණොත් දුක නැති වෙනවා. නමුත් තණ්හාව නැති කරන්න බෑ ඇත්ත දකින්න නැතුව. දරුව හැටියට දකින්දී අම්මා කෙනෙකුට පුළුවන් ද දරු තණ්හාව නැති කරන්න? පුළුවන්ද? බැහැ. දරුවා කියලා දකින්න තැන ඇත්ත දැක්කොත් තණ්හාව නැති කරන්න ඕනේ. තණ්හාව නැති දෙයි. සිංහතුනි තණ්හාව මෙතනදී ධර්මතාව ටිකක් බුදුරජාණන් වහන්සේ කියන්නේ තණ්හාව නිසා දුක ඇති වෙනවා කියන ධර්මතාවයක් කියනවා. තණ්හාව නැති වෙනොත් දුක නැති වෙනවා කියන ධර්මතාවයක් කියනවා. තාම ප්‍රතිපදාවක් හෝ පැනවීමක් හෝ මාර්ගයක් හෝ දේශනා කළේ නැහැ. ඊට පස්සේ දුක නැති කරන්න යන ගමන් මාර්ගය හැටියට තේරෙන්නේ මොකද්ද? සම්මා දිට්ඨිය. ඇත්ත ඇතිහිටිය දකින්න කියලා සම්මා දිට්ඨිය කියනවා. එතකොට දැන් දැනගන්න ඕනි සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? ඇත්ත ඇතිහිටිය කියන්නේ මොකද්ද කියලා. මොකේද ඇත්ත ඇතිහිටිය දකින්න ඕනි? කීමුතුනි මේ පංච උපාදාන ස්කන්ධයමයි. රූප උපාදාන ස්කන්ධේ වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංච උපාදාන ස්කන්ධේ ඇත්ත ඇති හැටි දකින්න ඕනේ. ඒ ඇත්ත ඇති හැටි දැක්කහම දුක ඇති කරන හේතු සංහව නැති වෙනවා. ඒ සංහවගේ නැති කිරීමෙන් දුක කියන්නේ නූපදින නොහට ගන්න ස්වභාවයක පත් වෙනවා. පංච උපාදාන ස්කන්ධ දුක නූපදින ස්වභාවයක පත් වෙනවා. එතකොට එහෙනම් සම්මා දිට්ඨිය කියලා නිවැරදිව රූපය දකින්නට ඕනේ. රූපේ ඇත්ත ඇති හැටි දකින්නට ඕනේ. ඒ රූපේ ඇත්ත ඇති හැටි දකින්න එකයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. රූපේ ඇත්ත ඇති හැටි දකින්නට නම් කොහොමද කරන්නට ඕනේ? ඉති රූපං ඉති රූපස සමුදය ඉති රූපස අත්තංග. මේ රූපයයි මේ රූපේ ඇතිවීමයි මේ රූපේ නැතිවීමයි කියලා ඇත්ත ඇති හැටි තත්වාකාරයෙන් දකින්නට ඕන. ඒ කියන්නේ තිනුතුනි මෙතනදී බුදුරජාණන් වහන්සේ කියව අදහසක් දේශනා කළේ. බුදුරජාණන් වහන්සේට ආදීනික වූ ධර්මයක් දේශනා කළේ. තථාගතයන් වහන්සේ ඇති කලෙහි නැති කලෙහි ලෝකේ හැමදාම පැවතුණුව තින ඇත්තක් තිබුණා. ඒ ඇත්ත අවබෝධ කරගත්ත එක තමයි සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියලා කියන්නේ. තථාගතයන් වහන්සේ අවබෝධ කරගත්ත හැමදාම පැවතුණුව තින ඒ ඇත්ත ලෝකෙට පෙන්වුවා. ඒ ඔස්සේ දිය අද දවසේ අපිට බුදුහාමුදුරුව දකින්න කියලා දකින්න හම්බෙන්නේ මොකද්ද? ලෝකේ හැමදාම පැවතුණු පවතින ඇත්ත ඇති හැටි දකින්න හම්බෙන්නේ. එදාට අපිට බුදුහාමුදුරුව කියන්නේ අපි බුදුහාමුදුරුව මොනතරම් ඇත්තක් කියලා කියනවාද කියලා. අන්නේ රූපයේ පිළිබඳව ඇත්ත ඇති හැටි දැක්කොත් නෙළුම් පොළොවකට වතුර ටිකක් දැම්මහම රැඳෙන්නේ නැහැ වගේ කිව්වොතුනි ඒ සම්මා දිට්ඨියේ යුක්ත නිවැරදි දැක්මකින් යුක්ත මනසට රූපය තුළ දෙයක් නැතිගෙන හිත රැඳෙන්නේ නැහැ ඒ රූපය ඔක්ක දැක්කහම. එතකොට මම ටිකක් මේ ධර්මයේ ගුණා ගඹුරුයි විශාල ප්‍රදේශයක් තියෙනවා. මම එක ටිකක් කියවතට උගන්වන්න නම් රූපය ගැන රූපය එක් ප්‍රදේශයක් ගැන සම්මා දිට්ඨිය කියලා කියනකොට කියවතට අපිට ඕනේ විදිහට හිතන විදිහට අර්ථ විග්‍රහ කරන්න බැහැ. තථාගතයන් වහන්සේ පෙන්වලා තියෙනවා රූපය කියන එක මොකක්ද, ඒකේ ඇත්ත ඇති හැටි දකින්න ඕනේ මොන ආකාරයකද කියන එක පෙන්වලා තියෙනවා. එතනදී රූපය කියනකොට ප්‍රධාන වශයෙන් තථාගතයන් වහන්සේ රූපයේ කොටස් දෙකකට බෙදනවා. චත්තාරූප මහ භූතා සතර මහ ධාතුවත් චතුර්ණංච මහා භූතාන උපාදාය රූපං සතර මහා ධාතු නිසා පවත්න රූපත් කියලා කොටස් දෙකක් තියෙනවා. මෙන්න මේ කොටස් දෙකම ගැන හොඳ අවබෝධයක් අපිට ලැබෙන්න ඕනේ. ඒ අවබෝධය ඒ දැන ගැනීම තමයි අපිට සුතමේ ඥානෙ වෙන්නේ. ඒ දැන ගැනීම අපේ මනසේ සබාගෙන ප්‍රතිපදාව තුළ හැසිරෙනවාමයි දැකීම කියන කාරණාව වෙන්නේ. එතකොට නිවන් දකින්න නම් නිවන් දැක්ක වෙන්නේ ඒ ඇත්ත ඇති හැටි දැක්කමයි ආශ්‍රවයන් කෙලෙසුන් අපේ මනසේ නිදෙන්නේ නැති වෙන්නේ. ඒ නැති වුණාමයි කෙලෙස් නැති වුණාමයි දුක නිරුද්ධ වෙන්නේ. මේ දැකීම මේ නිරන්ති දැකීම නිසායි කෙලෙස් නැත්නම් ආශ්‍රව ක්ෂය වෙන්නේ. කෙලෙසුන්ගේ නාශයෙන් මනස නිදෙන්නේ ඒ විදුනහමයි ජරා මරණ දුකෙන් දුක නූපදින ස්වභාවයට පත් වෙන්නේ අජර අමර වෙන්නේ. ඒ නිසා මේ සම්මා දිට්ඨියටයි බුදුරජාණන් වහන්සේ නිවන කියලා කියන්නේ සෝපදී දුක නිවන කියලා. මොකද සම්මා දිට්ඨිය නිවනින්ද නෙවෙයි ඒ ඇත්ත දැක්කහම දුක ඇති කරන හේතුව නැති වෙලා නිරෝධය සාක්ෂාත් වෙන නිසා එතකොට රූපී ඇත්ත මම කෙටියෙන් ටිකක් මතක් කරගන්නවා. පින්වතුනි මෙතනදී තව කාරණාවක් මතක් කරගන්න ඕනේ. අපි ගොඩාක් දෙනෙක් අද දවසේදී රූපයේ ඇත්ත ඇති හැටි දකින්න කියලා උත්සාහවත් වෙනවා. රූපය අනිත්‍යයි විපරිණාමයි කියලා බලනවා. මම ඒක එපා කියන්නේ නැහැ, වැරදි කියන්නේ නැහැ. නමුත් කෙලවර නෙමෙයි කියනවා.
ඒක නිවැරදිව පිළිගන්නේ නැහැ කියන එක මතක් කරගන්න. විශේෂයෙන්ම එක කාරණාවක් හොඳට මතක තබා ගන්න. විශේෂයෙන්ම මතක තබා ගන්න මේ කාරණාව. ප්‍රධාන සංවිස්ථාන තුනක් තියෙනවා. ප්‍රධාන සංවිස්ථාන තුනක් තියෙනවා. එකක් තමයි ලෝකේ බොරු. ඊට පස්සේ ලෝකේ ඇත්ත. ඊට පස්සේ ලෝකේ කෙලවර. ලෝකේ කෙලවරකට ගිය කෙනාට නිවන් දකින්න පුළුවන්. මම උපමාවක් වශයෙන් මේ ඉදිරිපසින් ඉන්න අපේ දායක මහත්තයා වදන්නා. මම හිතනවා ඒක කොතරම් හරියට නැති වෙන්නේ කියලා. දැන් අපිට මෙහෙම බැලුවහම හිතෙන්නේ මේ සත්‍යයේ පුද්ගලයේ කියලා ආත්මය කියලා හිතෙන්නේ කෙනෙක් කියලා හිතෙන්නේ නිත්‍යයි සැපයි ආත්මයි කියන කෙලෙස්ටික එක ගොනු වෙච්ච මානසික මට්ටමකින් තමයි අපිට මේ අරමුණ දෙන්නේ පුද්ගලෝ සත්‍යයේ කෙනෙක් මහත්මේ උපාසක මහත්මේ කියලා කියන්නේ ඕක තමයි අපි ලෝකේ කියලා කියන්නේ ඕක අපි හැමදෙනාම ඉන්න පළවෙනි අවස්ථාව අපි හැම සත්‍යයේ පුද්ගලයේ කෙනෙක් කියලා දකින තැනක පවතින ඇත්ත තමයි නාම රූප කියලා ධර්මතාව දෙකක් තියෙනවා අපි කියමු එක පොඩ්ඩක් පුද්ගලයා කියලා තැන සත්‍යය කියලා තැන විශ්ලේෂණය කළොත් ගවේෂණය කළොත් කේස්ලොම් නේද ධම්මස් කියලා මේ වගේ කුණම කොටස් 22ක් තියෙනවා කනගුණ ආහාරයෙන් මේ රූප හැදිලා තියෙනවා මොන කනගුණ ආහාරය නැමැති හේතුයේ ඵලය තමයි මේ හය නැත්තම් රූපය මොන ඒක එක කොටස ඊට පස්සේ ඒ කනගුණ ආහාරයෙන් හැදුණු ඒ හය ඇසුර කරගෙන පවතිනවා පෙර අවිද්‍ය කර්ම සංහා කියන හේතු නිසා මෙතෙන්ට ternary ප්‍රතිසංසිත කනබුන ආහාරයෙන් ලැබුණු කෙස්ලොම් නියද ධම්මස් කියන මේ ශරීරය හරියට මෙරිච්ච මලමිණියක් ගන්නකොට ඒ මලමිණියක තියෙන කොටස් ටික තමයි මේ ශරීරය කියන්නේ කනබුන ආහාරය ලැබුණා. නමුත් මලමිණියකට යන්නේ නැහැනේ. පෙනීම ඇහිඳ ගැනීම මොකුත් නැහැනේ. නමුත් මේ මලමිණියට වඩා වෙනස් තුනේ මේ කය ඇසුරු කරගෙන පවතිනවා පෙර අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ටික නිසා පැමිණි ප්‍රතිසංසිත. දැන් මෙතන ධර්මතා දෙකයි. කනබුනාහාරයෙන් හැදුණු කයත් අවිද්‍යා කර්ම තණ්හා කියන හේතුන්ගෙන් හැදුණු චිත්තචෛතක ටික. මේ කය උදව් වෙලා තියෙනවා මේ චිත්තට නවාතැන් දෙන්න. මේ චිත්තජයිතික ටික කය නවාතැන කරගෙන ඉන්නවා. හැබැයි දෙන්න දෙක. ගෙදරක කෙනෙක් ඉන්නවා. කෙනා ගෙදර නෙමෙයි ගෙදර කෙනා නෙමෙයි. ගෙදර ඉන්න කෙනා එයාගේ ජීවිතයේ ගෙදර කියන දිස්ති වහල් උළු ගඩොල් එයාගේ ජීවිතය නෑ එයා ඉන්න ගෙදර. ගෙදරේ පුද්ගලයා නෙවෙයි. ඒ වගේ ගෙදර වගේ තමයි මේ කය. ගෙදර ඉන්න කෙනා වගේ තමයි හිත. කය අසුරු කරගෙන පවතින හිතෙන් රූප බලනවා, ශබ්ද අහනවා, ගන්ධ සුවඳ ලබනවා, රස විඳිනවා. කය එහාට මෙහාට අරගෙන යනවා. එතකොට කය අසුරු කරගෙන පවතින හිතෙන් කෙරෙන වැඩ ටිකක් තියෙනවා. ඒ වැඩ ටික කරමින් මේ ගෙදර නතර වෙලා ඉන්නවා. ඉබ්බ යම යමතන කතුවක් අරගෙන යනවා වගේ අපි යන්නේ යනතන කතු අරගෙන යන්නේ මේ අපි ශරීරය කියලා කියන්නේ අපේ කට. පුද්ගලයා සනා කියන හැඟීම තියෙන්නේ මනසේ. ඒබඳු හිතට නවාතන් දීලා තියෙන්නේ ගේ. ඒබඳු ගේ අසුරු කරගෙන ගේ ඇතුළ තමයි කෙනා ඉන්නේ. ගේ ඇතුළ ඉඳගෙන විචින්දිගේ ජනෙල් දොරවල් වල නෙදුලා බලනවා වගේ විතකින් ඇහැ දෙමළ ජනෙල් නෙදුලා බලන රූප බලනවා. විතක අනිත්‍යක ජනෙදෙන් පොළොවදාල අනිත්‍යක බැලුවා වගේ කන්නමක ජනෙදෙන් ඉඳලාල සද්දාහනු මේ ඇතුළින්දද ඕකට තමයි මේ ගේ ඇසුරු කරගෙන දැකීම ඇහිීම දැනීම ආදී ක්‍රියාදාන අතර චිත්තයිසක පිට පවතින එකට තමයි ජීවත් වෙනවා කියලා කියන්නේ. එතකොට අපි ඇහුවෝ විමසලා අපේ උපාසක මහත්තයා කියලා කිව්වේ. මේ ඉන්න උපාසක මහත්තයා කියලා කිව්වේ හරි ලස්සනයි හොඳයි මම ආදරේ කියලා කිව්වේ. කනබුන ආහාරයෙන් හැදුණු කයතේ කයද උපාසක මහත්තයා. කනබුන ආහාරයෙන් හැදුණු කෙස්ලොමියද සම්මස්නහල් වලින් යුක්ත කයද උපාසක මහත්තයා. උත්තරයක් තියෙන්නේ එහෙනම් කය ඇසුරු කරගෙන රූප බලන සද්ධාන ගනුසෝද ලබන රස විඳින හිතද උපාසක මහත්තයා. එහෙනම් අපි සත්‍යයේ පුද්ගලික කටි දක්ෂින තැනක පවතින ඇත්ත තමයි මොකද නාම රූප දෙකක් පවතිනවා කියලා හම්බවෙන්නේ. තේරෙනවද? ඔක තමයි ලෝකේ ඇත්ත. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක ලෝකේ ඇත්ත. උපාසක මහත්තයා කියන මානසික මට්ටම මත දැකීම මත නිත්‍යයි සත්‍යයි ආත්මයි කියලා හම්බෙච්ච වටිකාව ලෝකේ හොරුව නාම රූප දෙකක් තියෙනවා කියන දැක්ම මත අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා හම්බෙච්ච මත්තම තමයි ලෝකේ ඇත්ත. හැබැයි තාම ලෝකේ තුල ඊට පස්සේ තව තියෙනවා ලෝකේ කෙලවර. උන්වතනයි මදිය ධර්ම මම පෙන්නන මම පෙන්නනවලු සතාගතන වහන්සේ පෙන්නන මේ ධර්මයේ සූසිවිසිකම වුණාතර මෙන්න මේ ගැන හැමෝම නුවණ විමසලා බලන්න කියලා මතක් කරනවා. අපි අද දවසේදී ගන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ කියන එක විතරයි නුඹම ගැහැටියට ඒක වැරදි කියලා මම කියන්නේ නමුත් විදර්ශනායි කියලා කියන්නේ. මොකද ඉස්කෝලේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි පහවෙනි පන්තිවල ඉගෙනුම වැරදි කිව්වොත් වැරදි. නමුත් ඉස්සරයි කියලා කිව්වොත් හරිද? නෑ තව ඉහළට තියනවා නේද? ඒ වගේ වැරදි නෑ නිවැරදි නෑ. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය ලෝකයේ ඇත්ත. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ පිට දැක්කොත් මොකද වෙන්නේ? අත් නිබ්බන්දි දුක්ඛේ එදාටයි දුකේ කලකිරෙන්නේ. දුකේ කලකිරෙන්නේ එදාටයි. එතකොට ඇත්ත ඇති හැටි ඕගොල්ලෝ දැනගත්තට දැනගත්ත ඇත්තට ළඟා වෙන්න ඕගොල්ලන්ට බෑ. ඕගොල්ලෝ ලෝකේ ඇරිලා ඉන්නේ. අනිත්‍ය දුකයි අනාත්මයි කියන දැනගත්තොත් තමයි ලෝකේ කලකිරලා තේරෙන ඇත්තට ඔගොල්ලෝ ළඟා වෙන්නේ. තව ඇත්තක් තියෙනවා. ඒ ඇත්ත තමයි සම්මා දිට්ඨිය කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියලා කියන්නේ ඔය අපි නාම රූප දෙකක් දකිනවා කියලා කියන දැනට ගත්තාම ඔබට කියනවා දිට්ඨි සිද්ධිය කියලා. නාම රූප පරිච්ඡේදය කියලා කියනවා. සප්ත විසුද්ධියේ එක විසුද්ධියක් විතරයි. නමුත් සප්ත විසුද්ධියේ තව විසුද්ධි කෙලවරක් තියෙනවා. ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන කෙලවරක්. ඒ ඥාන දර්ශන විසුද්ධිය කියන දේ මොකද? හම්බෙන ඥාන දර්ශනේ මොකද්ද? දන්නවද? දන්නවද? යථාභූත ඥාන දර්ශනය කියලා කියනවා. ඒවන් සුපරිවත්තන් ද්වාදසාකාරං යථාභූත ඥාන දර්ශනං සුකුන්දාවෝති. මේ සුපරිවත්තය දොළොස් ආකාරයකින් ලැබුණු දවසට ලැබුණු දවසේ සතාගතන් වහන්සේගේ ඥාන දර්ශනේ යථාභූත කියලා කියන්නේ යථා කියලා යම්සේ භූත කියන්නේ වූ අපි කියන්නේ අභූත කියලා අභූතේ චෝදනා කරන්න පාදල නොව දෙකි. අභූත කියන්නේ නොව දෙකි. භූත කියන්නේ ඌ පවතින සැබෑ. යථා භූත කියලා කියන්නේ සැබෑ පවතින සැබෑම ආකාරය. ඥාන දර්ශනය කියන්නේ නුවණින් දකිනවා. එතකොට මේ යථා භූත ඥාන දර්ශනය තමයි ලෝකෝත්තර සම්මාදිටියේදී ලක්ෂණය. ඒ කියන්නේ ඇහැට පෙනෙන රූපය ආරම්භයන් එයා දකින්නේ වර්ණ සතහනක් විතරයි. චිත්‍රයක් විතරයි. දෘෂ්ටියක හරි කැඩපතක හරි චිත්‍රයක් තිබුණොත් චිත්‍රයේ ඇතුලේ නාම රූප දෙකක් හරි තියෙනවා කිව්වොත් හරිද? දැන් පත්ත පුද්ගලයේ සම්මුණා අපිට ඒක අතහැරලා අපි නාම රූප දෙකක් කියන තැන දීක තබලා ඊට පස්සේ තව ටිකක් ඔබට කියවන්න ඇස් ඉදිරිපිට හම්බ වෙන්නේ චිත්‍රයක් වර්ණ පතහම. චිත්තන්ති චිත්‍රානි සතේව ලෝකේ ලෝකේ චිත්‍රති සංකප්ප රාගෝ පුරුෂස්ස කාමෝ. සංකල්පයයි රාගයයි දෙකයි පුරුෂයාගේ කාමයේ කියලා කියන්නේ. එතකොට මෙතනදී මම මේ පින්වතුන්ට උපමාවක් දෙනවා. මේ උපමාව ඇසුරෙන් මේ කාරණාව බලාගන්න. මම කියන්නේ මේ දේශනාවට සම්බන්ධ වෙයි. සැබවින්ම ගැඹුරු නුවණින්ම බලන්න වෙනවා. අපි කියමු වතුර භාජනයක් කියනවා. වතුර භාජනයේට කොකුණක් හරි භාජනයක් හරි කමන්නේ ළඟපාත තියෙන ගහක් හරි ගොඩනැගිල්ලක් හරි ඡායාව ලැබලා තියෙනවා කියලා හිතන්න. වතුර භාජනයක් තියෙනවා. වතුර භාජනයේට ළඟපාත තියෙන ගහක හෝ ගොඩනැගිල්ලක ඡායාවක් ලැබලා තියෙනවා. දැන් මේ ඡායාව දිහා හොඳට බලන්න. නුවණින් බලන්න. ඔගලන්ට ඡායාව ඇහැට පේනවද නැද්ද? ඇහැට පේනවනේ. පේනවා. හරි බලන්න පුළුවන්. පේනවා කියන එක පිළිගන්න පුළුවන්. හොඳයි. ඡායාව පතිත වෙලා තියෙන වතුර කැලැස්සලා සද්දයක් ඇහෙනවා නම් ඇහෙන සද්දේ හරි ඡායාවට අයිතිද? කෙලින්දේට අයිතිද? නෑ. ඒක වතුර කැලැස්සීමේ වෙන සද්දේ කෙලින්දේට අයිති නෑ. මේ දෙක වෙනස් කරලා. ඡායාව පතිත වෙලා තියෙන වතුර පල්ලෙලා ගඳ ගහනවා නම් ඒ ගඳ වෙන ගඳ ඡායාවට අයිතිද? කෙලින්දේට අයිතිද? නෑ. ඒ තියෙන වතුර ටිකක් දිවේ දාලා බැලුවොත් තිත්ත රහත් හරි ලුණු රහත් හරි දැනුණොත් ඒ දැනෙන රස පෙළෙන ඡායාවට අයිතිද? හොඳයි. ඔගොල්ලෝ ඡායාව අල්ලන්න කියලා අත දාන්න බලන්න. ඡායාව අහුවේ අත වතුර හැටේ විසක ඡායාව ගන්නවා. හොඳයි. ඔගලන්ට පුළුවන්ද වතුර ටික භාජනේ එහෙමම තියෙද්දි ඡායාව විතර කුසල ගන්න පුළුවන්ද? පුළුවන්. හොඳයි. ඒක දුරස් කරන්න පුළුවන්ද? ළඟට ගන්න හෝ දුරට ගෙනියන්න හෝ පුළුවන්. නැහැ. ඒ වගේ ඡායාවක් ගැන ඕගලන්ට මොකද කරන්න පුළුවන්? බලන්න විතරමයි නේද පුළුවන්. ඇහෙන් බලන්න විතරමයි නේද පුළුවන්. ඒ ඡායාවේ රූප කලාප බිඳි බිඳි යනවා බලන්න පුළුවන්ද? ඡායාව පතිත ලැබෙන වතුරෙන් රූප කලාප බිඳෙනවා කියලා බලන්න පුළුවන්. හරි. ඒ ඡායාවේ රූප කලාප බිඳෙනවා බලන්න පුළුවන්ද? කොහොමද ඡායාවේ අනිත්‍ය බලන්නේ? ඒ වගේ රූපයක අනිත්‍ය බලන්න දෙන්නේ මේ වැටලා තියෙන ඡායාව ඇති වෙච්ච ගහ හෝ ගොඩනැගිල්ල හෝ නැති වුණොත් මේ ඡායාව නැති වෙනවා. ආලෝකයේ නැති වුණොත් හෝ ඡායාව නැති වෙනවා කියලා ඒකේ ඡායාව ඇති වෙච්ච හේතු ටික නැති වීමෙන් ඡායාව නැති වෙනවා කියලා බලන්න වෙනවා. මෙතක ඡායාව ඇතුලේ බලන්න බෑ නේද? මම කියන්නේ පිළිගන්නවා නේද? හොඳයි. තිමතුන් පිළිගන්නවද ඇහත අපිට වතුර පෙනුන ඡායාවල් ජීවමානව ඇහෙන් බලන ඇහැට පෙනෙන මේ රූපය අතර දසම මාත්‍රයක්ව කියන සදනතු එකම සමානයි නම් එන අර්ථය එන උත්තර පිට මොකද්ද කියලා බලන්න. පෙනෙනදී ඔසවලා ගන්න පුළුවන් කියලා හිතනවද? අද අපිට හිතෙනව නේද තේරෙන්නේ අල්ලන්න පුළුවන් කියලා. නමුත් සිංහතුමේ තේරෙන්නේ වෙන එකක්. අල්ලනකොට අත පටවි ධාතුවේ හැකෙයින් එකක අත තේරෙන්නේ හැපුණේ නෑ. තේරෙන්නේ කවදාවත් ඔසවන්න බෑ. තේරෙන්නේ පතිත වෙලා තියෙන මහ භූත ටිකම ඔසවන නිසා තේරෙන්නේ එසවෙනවා වගේ තේනවා. නමුත් තේරෙන්නේ පතිත වෙලා තියෙන ඒ කියන්නේ තේරෙන්නේ උස්සන්න නම් වතුර භාජනයේ මිස්සුවොත් නම් ඡායාව ඉස්සෙනවා වගේ තේනේ නේද? ඒ වතුර භාජනයේ එක්ක මුස්සන්න වෙනවා නේද? ඒ වගේ මේ තේරෙන්නේ පතිත වෙලා තියෙන මහ භූත ටිකත් එක්කමයි මේ උස්සලා තියෙන්නේ. එහෙම නැතුව මෙතන තියෙන මහ භූත ටික තියෙද්දී පුළුවන් කෙනෙක් ඉන්නවා නම් තේරෙන්නේ උස්සලා ගන්න මහ භූත ටික තියෙද්දී. මොකද තෙලෙන රූපය කියන්නේ උපාදාය රූපය, වර්ණ සතහන, චිත්‍රය. ඒක මහ භූතයෙන්ද අයිති නැහැ. මහ භූත උපාදාය රූප නෙවෙයි. උපාදාය රූප මහ භූත නෙවෙයි. මම ඒකයි මෙතනදී විශේෂයෙන්ම මතක් කරන්නේ. මුදින මහ භූතයන්ගෙන රූප කලාප වල අනිත්‍ය බලන්න පුළුවන්, විපරණාම බලන්න පුළුවන්. නමුත් සීමුතුන් දන්නවද අපිට ඇහෙන් බලනකොට රූප තණ්හාව ඇවිල්ලා තියෙන්නේ ඡායාවෙන් නම්? වතුරේ රූප කලාප වල අනිත්‍ය බලලා ඡායාව කෙරෙහි තියෙන තණ්හාව නැති වෙයිද කියලා හිතන්න. මම කියන්නේ හරි ගැඹුරු. අපිට තණ්හාව ඇති උනේ ඡායාව මත්තමේ වතුර භාජනයේ පදිලා තියෙන ඡායාව මත්තමේ ඡායාවට නම් අපේ තණ්හාව ඇති උනේ කියලා හිතන්නකො. දැන් මට අනිත්‍ය බලනවන රූපකලාපවල අනිත්‍ය බලන් දෙන්නේ වතුරේනේ. ඡායාව පදිලා තියෙන වතුරේනේ අනිත්‍ය බලන් දෙන්නේ. ඒ කියන්නේ රූපකලාප දිවි දිවි යනවා කියන එකත් බලනවා නම් බලන් දෙන්නේ. ඡායාව අනිත්‍ය බලනවා නම් බලන් දෙන්නේ මට ඒ හේතු නැති රූපය තියෙනවා කියලා. නමුත් ඒ වස්තුව තුල අනිත්‍ය බලනවා කියන එකත් හම්බ වෙනවා නම් හම්බුනේ මහ භූතයන් ඉදි කරා. ඒක මොකක්ද කියන්නේ? එතකොට ඡායාව පතිත වෙලා තියෙන වස්තුව විපරිණාම බව බැලුවා කියලා ඡායාවක තුල තණ්හාව නැති වෙනවා. ඉතින් මම මෙතනදි මතක් කළේ යතහා භූත ඥාන දර්ශනයේ කියනකොට ඇහැට පෙනෙන රූපය වර්ණ සතහන චිත්‍රය ඡායා මාත්‍රය කියලා මතකද තියෙනවා. එතකොට ඒකේ අනිත්‍ය බලنده වෙන්නේ කොහොමද? අවිද්‍ය කර්ම තණ්හා ආහාර කියන හේතු ටික නිසායි මේ රූපේ හැදුනේ. හේතු ටික නැති වෙනකොට මේ රූපේ නැති වෙනවා කියලා බලන්නේ. ඇයි? සිංහතුනි අවිද්‍ය කර්ම තණ්හා ආහාර කියන කාරණා හතරෙන් තමයි ඇහැ හැදෙන්නේ. මම හිතුවා මම සිංහතුනි අපි ප්‍රතිසන්දි වශයෙන් මෞකසක පැමිණෙනකොට ඇහැ කන දිව නාසය කියා ඔළුවවත් නෝන්නේ. පතරි ආපෝ තේජ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියලා අෂ්ටමක රූප කලාපයක් අසුරු කරගෙන තමයි ප්‍රතිසන්දිට ලැබෙන්නේ සවතුනේ. ඊට පස්සේ බාහිරින් කනබුන ආහාරය ලැබෙන්නේ ලැබෙන්නේ මෞකසේදී මවගේ පෙකණි වේලා හරහා ලැබුණු කබලික ආහාරයමයි. ඒ ආහාරය ලැබෙන්නේ ලැබෙන රූපකලාප වර්ධනය වෙන්න වෙන්න මේ කය අසුරු කරගෙන පවතින සිටේ තියෙන කර්මජ ගතික ශක්තිය වෙනවා. විඥාන පත්‍ය නාම රූපන් කියලා කියන්නේ විඥානීය ප්‍රතිසන්දු වශයෙන් දැනගියට පස්සේ සිටේ තියෙන නාම ධර්ම වලට අනුව රූප හැදෙන්නේ. ඒ නාම ධර්ම වලට අනුව රූපේ වර්ධනය වෙන්න වෙන්න වැඩෙන්න වැඩෙන්න හැදෙන්නේ මොකද්ද? ඇහැකන දිවනාසයේ ශරීරයේ තියෙන ආයතන හරය. නාම රූපත් සලආයතන. එතකොට රූපේ හැදෙන කනබුන ආහාරය සිත මෙතන පවතින සිත පැමිණේ පෙර අවිද්‍යා කර්ම සංහා කියන හේතුව. එතකොට මේ ඇහැ කියන්නේ ආහාරයෙන් හැදුණු මහ භූත රූපයක්. අවිද්‍යා කර්ම සංහා හේතුවෙන් හැදුණු චිත්ත චෛතසික දෙකක්. නැත්නම් අවිද්‍යා කර්ම සංහා හේතුවෙන් හැදුණු නාම ධර්ම දෙකක්. මේ සිතයි කයයි කියන දෙන්නම නිසා දෙන්නගේ එකතු වෙනුයි ඇහැදෙන්නේ ඇහැදෙන්නේ ප්‍රසාදයේ කියන්නේ ඇහැදෙන්නේ රූපය අම්මා වගේ නම් නාම ධර්ම දෙක තාත්තා වගේ නම් දරුවා අම්මටයි කියලා කිව්වොත් වැරදියි දරුවා තාත්තා පිටරකයි කියුවොත් වැරදියි දරුවා කාටදයි දෙන්නා අම්මලා තාත්තායි කියන මේ ඇහැ රූපයට විතරක් අයිති වූ දෙකක් වෙනවා. තව පැත්තකින් ගත්තොත් ඇහැට පෙනෙන රූපය වර්ණසතම් මාත්‍රයක්, චිත්‍ර මාත්‍රයක් විතරයි. රාම දෙවි මුතුගනි දුවා දරුව ගවල් දොල් යාන වාහන විතරයි. මේව මුකුත් ඇති දෙක විතරේ නෑ. ඒ චිත්‍රයක් හම්බ වෙන තැනක රන් රෙදි මුතු බැනි ගෙවල් දරවල් කියන කාම වස්තු නිර්මාණය කරගෙන තියෙන අපේ මනසේ රූපයේ තිබෙන දැක්කොත් තමන්ගේ මනසේ තියෙන කාමය අපහැරෙනවා. කාමයේ කාමයේ අපහැරන විදිහට රූපී ඇත්ත ඇතිහැටියේ දකින බවටයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. ඔන්නෝයේ සම්මා දිට්ඨිය ඇහැට පෙනෙන රූපී ඇත්ත ඇතිහැටියේ දැක්කොත් කිමුතුන්ගේ රූප සංහාර උපදෙන්නේ. එහෙම වුණොත් ඒ සංහාව නැති වුණොත් ඉතුරු නොවුනොත් ජරා මරණ ශෝක පරිද දුක් දෝරණ උපායාසන් නිරුද්ධති ජරා මරණ ශෝක පරිද දෝරණ දේනි මරණ නිදේ සත්ව පුද්ගල භාවයේ විදින ඇහෙන් බලලා විදින දුක ඇහැ නිසා යම් කිසි කෙනෙක් අද මේ ඇහැ සිදිරි පිටගෙන රූපේ දැකලා දුක් විඳිනවා නම් දුක් වින්දා නම් ඒ සියලුම දුකෙන් නිවෙනවා. සියලුම දුකෙන් නිවෙනවා. මම සිංහතුන්ට එක කාරණාවක් මතක් කරනවා. මේක මගේ පෞද්ගලික ජීවිතයේ සැබෑම අත්දැකීමක්. මොකද දරුවෝ එන්නේ නදන දරුවෝ නැති වෙච්ච වෙලා අඬන දුක් විඳින අම්මලා අප්පච්චිලා ඇති ගොඩක්. මම හිතන්නේ මේ ධර්ම මේ දුක නිවන්න කටිම මාර්ගය. ඒකට කාගින්ව තහලා ඉගෙන ගෙන නෙවි මගේ පෞද්ගලික ජීවිතය අත්දැකීමක් කියන්නේ. මට හිතේ ගැහණු සහෝදරයෝ ඉන්නවා. මම පිළිමි එකමෙත සහෝදරයන් හිටියේ අයියාගේ. අපේ අම්මා මට අයියාට ගොඩාක් ආදරේ. ඒ බව දැනගින්දා අපේ අයියා හදිස්සි අකාලේ මැරුණා. ඉස්සර කාලේ නැති වුණාම මිනිහ දෙදෙක්ට ගේන්න ඉස්සෙල්ලා මම දන්නවා අම්මගේ මනස. අම්මට දෙන්න ඔරොත්තු දෙන්නේ නැති මගේ ජීවිතය සැබෑම සිද්ධිය මේ කියන්නේ මම පැවිදිලා මම අම්මට කිව්වා අම්මදන් ගොඩාක් බණ අහලා තියෙනවා. අපි මම බණ කියලා දීලා තියෙනවා. අපි හිතන විදිහටයි දුකේ ඉන්නේ කියනක කියලා තියෙනවා. අම්මා මටත් ආදරේ නේද? හිතත් හදන්නේ නැහැ. ඈ මටත් ආදරේ නේද? එක දෙයක් මන් දුරින් කරන්න ඕනේ. හා දුවඳා ගන්න හා දුවඳා මන් දුවා අයියගේ මිනිය දෙනවහම මිනිය ඉස්සරහට ගිහිල්ලා ඒ දිහා බලාගෙන බලාගෙන දරුවා නරුණා කියලා කියන්නේ මෙතන තියෙන හමද මස්ද මේද නහරද ඇටද ඇටද මොකද්ද මරණය කියලා කියන්නේ කියලා හිතා ගන්න. නැත්තම් මේ ලෑලි පෙට්ටියද මේ එල්ලපු කඩදාසිද ඕවද කියලා හිතා ගන්න. ඊට පස්සේ මම තව මෙහෙම හිතුවා. අම්මා ඒ මිනිහ දිහා බලාගෙන සියලු සත්‍ය විදුක්කත්ව නිරෝධීත්ව සෝපත්තිත්ව කියලා හිතන්න. හිතලා තමන්ගේ මනස දිහා බලන්න කියලා. දරුවා මැරිච්ච දුක එනවද නැද්ද කියලා. ඊට පස්සේ ඔය දෙකම නතර කරලා දැන් ටිකක් හිතන්න කිව්වා. අනේ මගේ දරුවා නේද මේ මැරලා ඉන්නේ. අනේ මගේ දරුවා පොඩි කාලේ ධනගෑවේ මෙහෙම නේද මගේ කිරිදිමේ මෙහෙම නේද කියලා දරුවා ගැන ආදරේ දෙන්නහස ඇති වෙන විදිහට දැන් ටිකක් හිතන්න කිව්වා. හිතලා මනස දිහා බලන්න කිව්වා. එතකොට දුක එන හැටි මිදිය දිහා බලාගෙනම මෛත්‍රී භාවනාව කරන්න. නැත්තම් මිනිය කියලා කියන්නේ කේසුම් නියද සම්මස්තක දෙය මොකද කියලා හිතන්න. එහෙම නැත්තම් විතර මොනවා හරි දෙයක් හිතන්න. හිතලා මනස දිහා බලන්න. ඊට පස්සේ ඒ ක්‍රමේ නතර කරලා මගේ දරුවා මේ දුකේ නැරලා ඉන්නේ. අනේ මගේ දරුවා මරනවා නේද? දරුවා කීලිදිවේ මෙහෙම නේද කියලා හිතන්න. හිතලා මනස දිහා බලන්න. එතකොට අම්මට තේරෙන්නේ ඒ නිදිහිතය බලාගෙන එක ක්‍රමයකට හිතනකොට දුක එනවා, එක ක්‍රමයකට හිතනකොට දුක එන්නේ නැහැ. එහෙනම් මේ දුක ආවෙ පෙනෙන දේ හින්ද නෙමෙයි, මැරිච්ච මිනිය කියලා මේ පෙනෙන අරමුණ හින්ද නෙමෙයි. දුක හිතෙන විදිහට හිතපු හින්දායි මගේ මනස දුක් වෙලා තියෙන්නේ. දුක එන විදිහට නොහිතපු නිසායි මගේ මනස දුක නැත්තේ. එහෙනම් මම දරුවන් අරමුණු දුක් විඳින්නේ දරුවා නරනවා කියලා දුකේක විදිහට මම හිතපු නිසායි නේද? මම දුක් විඳින්නේ කියලා අම්මටම තේරෙන්නේ. අම්මා මට ආදරේ නම් ඔයිටද කරන්නේ. ඊට පස්සේ ඇත්තටම නිදි ඇගෙනලා ආවිදි අම්මා ඇත්තටම දෙනවා ඒ විදිහටම කළා කියලා. කළාම අම්මා මට කියනවා ස්වාමීන් වහන්සේ මම මෛත්‍රී භාවනාව කළා අර විදිහට මෙනේ කළා සුත්තක්ම මට දුකක් දැනුනේ. හැබැයි මම දරුවා මරන නේද දරුවා පිළිබිඹ මොන නේද කියලා හිතනකොට ආපු වේගේ වාව ගන්නවත් දරුණා ස්වාමීන් වහන්සේ. එතකොට අම්මට තේරුණාලු මම කියපු දේ අපි දුක් විඳින්නේ බාහිර භෞතික මරණයක් නිසා නෙවෙයි. මැරෙනවා කියන ධර්මතාවය අනුව නැවත නැවත හිතලා මරණ දුක විඳිනවා. ඒ විදිහට නොහිතුව ඒ දුක විඳින්නේ නැහැ. දුක අපිම අපේ මනස දුක් වෙන විදිහට හිතලා අපි දුක් විඳින්නේ කියන ගම්බර තේරුණා. ඒ හින්දා අම්ම පුළුවන් තරම් දුක වෙන විදිහට හිතන්න නැතුව හිටියයි කිව්වා. ගෙදර අනිත් අයටත් වඩා හොඳට අවසන් කරන දුක් කළා ඔක්කොම කරනකොට අම්ම හිතේ ඉන්නවා. ඉතින් මම මේක මතක් කළේ ඔය පින්වතුන් මළගෙවල් වලට ගිහිල්ලා ඇති ගොඩාක් ඕගොල්ලෝ බාහිර මළගෙවල් වලින් දුක් විඳලා ඇති. මන් කිව්වට ඒක කරලා බලන්න ඕනේ. ඕගලන්ට තේරෙයි පළංගටිය දුක් විඳින්නේ පහකට පැනලා දුක උපද්දවගෙන. ඒ වගේ අපි දුක් විඳින්නේ දුක ඇති වෙන විදිහට අපේ මනස හැසිරවීම නිසායි කියලා. එහෙනම් දුක ඇති නොවන විදිහට මනස හදාගත්ත දුක නැති කරන්න පුළුවන් මේ මතමයි සමන් තමයි කියලා ඔයගොල්ලෝ තේරෙන්නේ. මේකයි මේ ධර්මයේ ස්වස්ථතාවයි කියලා කියන්නේ, සංවිචිකයි කියලා කියන්නේ, අකාලිකයි කියලා කියන්නේ, ඇවිල්ලා බලන්න එහි පැක්ෂිකෝ කියලා කියන්නේ ඒකයි. ඉතින් මම මෙතන මතක් කළේ යම් කිසි කෙනෙක් ඇහැට පෙනෙන රූපය හරියට පිළිසිඳ දැක්කහම තමන් හිතන දේ පෙනෙන දේ සාල්ති නැහැ කියලා ඉන්නේම තේරෙනවා. එදාට පෙනෙන දේ ආරම්භය තමන් දුක් විඳින්නේ, ඇහෙන දේ ආරම්භය දුක් විඳින්නේ. මොකද ඒකට හේතුව තණ්හාව විතරනේ. ඉතින් මට මුලින් මතක් කරන්න ඕනේන්නේ දුක මෙලොව වේවා පරලොව වේවා යම් දුකක් තියෙනවා, මේ දුකය දුකයි. දුකට හේතුව තණ්හාව, සන්නහව නැතිව දුක නැති වෙනවා. ඒකට මඟ සම්මාදිකය. සම්මාදිකය කියනකොට ඇහැට පෙනෙන රූප දැක සිටින ගමන කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගන්ධ, දිවට දැනෙන රස, කයට දැනෙන ස්පර්ශ, සිතට සිහිවෙන ධර්මාරම්මන සිත විතරක් ඇත්ත ඇති හැටි පිළිගෙන දකින්න. ඇත්ත ඇති හැටි පිළිගෙන දකින්න කියනකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මට්ටම නෙමෙයි, යථා භූත කියන මට්ටමේ සාපත්තකින් ගත්තොත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා ඇහැ ගැන, රූප ගැන, කන ගැන, ශබ්දය ගැන, නාසය ගන්ධය ගැන, දිව රස ගැන, කය ස්පර්ශය ගැන, මනස ධර්මාරම්මන ගැන. කෙනෙකුගේ නුවණ ඇති කරගන්න ඕනේ මොන මට්ටමකද කියන එක පෙන්නනවා සූත්‍ර පිටකයේ විභංග ප්‍රකරණේ ඥාන විභංගයේ 15 වෙනි ඥානයේ සහ 16 වෙනි ඥානයේ වස්තු නාමක ඥානය සහ ගෝචර නාමක ඥානය කියන ඥාන දෙක. අනේ දෙක බලන්න ඒ දෙකේ පෙන්නනවා කෙනෙකුට නුවණ හදාගන්න ඕනේ මොන මට්ටමද දකින්න ඕනේ, ඇත්ත ඇති හැටි දකින්න ඕනේ, දර්ශනය තියෙන්න ඕනේ මොන මට්ටමටද කියන දෙක. අන්න ඒ මට්ටමට ඇත්ත ඇති හැටි දකින්න තැනට සම්මගේ මනස ගන්නවා. ඒ දැකීමටයි සම්මාදිට්ඨිය කියලා කිව්වේ. ඒ ඇත්ත ඇති හැටි දකින්නකොට සංහාව සමුදය දුර වෙනවා, නිරෝධය සාක්ෂාත් වෙනවා, මඟ වැඩිවෙනවා. සම්මාදිට්ඨිය ලැබෙනකොට මාර්ගය සම්පූර්ණ වෙනකොට ඒ කියන්නේ දුක පිළිබඳ දැකලා සමුදය දුර වෙලා නිරෝධය සාක්ෂාත් වෙලා මාර්ගය ලැබෙනවා. ඒ ඇත්ත දකින්න. ඔන්න ඔය ඇත්ත දකින්න යන ගමන් මගටයි තුන්වතුනි භාවනා කරනවා කියලා කියන්නේ. නිවන් දකින්න භාවනා කරන කෙනෙක් ළඟ ඒක පෙර තමන්ගේ සංකාමයේ තියෙනෝනේ මේ දුක ඇති උනේ සංහව නිසායි, සංහව නැති වෙන්නේ මේ දුක නැති වීමෙන්. ඇස් ඉදිරිපිට තියෙන රූපේ ඇත්ත මෙන්න මේ විදිහට දැක්ක දවසටයි සංහව නැති වෙන්නේ කියලා ඉස්සෙල්ලා ඉගෙනගෙන එහෙනම් සීලයක පිහිටලා සමාධි වඩලා විදර්ශනා කරලා රූපේ ඇස් ඉදිරිපිට තියෙන රූපේ මෙන්න මේ ඇත්ත දකින මට්ටමක මගේ මනස ගන්න ඕනේ කියන දැක්ම තියාගෙන සීලය පිළිගන්න සමාධි වඩන්න විදර්ශනා කරන්න. මේක කරනකොට ඕගලන්ට ඔය රූපය ඇත්ත දකින්න තැන තේරෙන්නේ. එදාට කලයුත්ත කළා මත්තේ කරන්න යමක් නෑ, දැන් ඉපදීම ඉවරයි කියන නුවණම පහළ වෙනවා. මොකද ඉලක්කයක් තියෙනවා ඉස්සරහට. හැම එකක්ම හැම එකක් ගන්න ගොඩක් බැිනව. එකිනෙක එක ආයතන ගන්න මම ඇහැට පෙනෙන රූපය විතරක් පිළිසින්න දකින්නවා, කනට ඇහෙන ශබ්දය විතරක් පිළිසින්න දකින්නවා. ඒක එක ආයතනයක් විතරක් ඇති නිවන් දකින්න. මොකද එක ආයතනයක් ඇත්ත දකින මත්තම වෙනකොට අනිත් හැම ආයතනයකම ඇත්ත පේනවා වගේ මට දැනෙනවා. ගොඩාක් බල වැඩි නම් ඇහැට පෙනෙන රූපය ඇත්ත ඇති විතරක් දකින්න. එතකොට මේ විදිහට දුකක් දුක ඇතිවීමේ හේතුවක් දුක නැතිවීමේ හේතුව නැති කරන මාර්ගයක් දැනගත් කෙනා මාර්ගයේ ගමන් කරන ආකාරයයි ගණක මොග්ගල්ලාන සූත්‍රය ගන්නවා. මම දැන් ඔයාලට ගණක මොග්ගල්ලාන සූත්‍රය කියලා දෙනවා. ඒ සූත්‍රයේ ප්‍රතිපදාව මේ චතුරාර්ය සත්‍ය අවබෝධයට මඟ ගමන් කිරීමයි. අද අපි ඉගෙනගෙන ඉන්නේ නිවන් දකින්න කියලා භාවනා කරනවා කියලා එක කමතහනක් එක්ක කමතහන් දෙකක් තුනක් එක්ක දවසකට පැයක් පැය දෙකක් පැය භාගයක් එහෙම නැත්නම් දවස් 10කට වැඩි තහනක් කියලා මේක එහෙම නෙමෙයි ප්‍රතිපදාව. කරන්න ඕනේ වැඩ පිළිවෙල. හොඳයි අපි මේ ගණක මොග්ගල්ලාන සූත්‍රය කතා කරන්න බලමු. පින්තුනි බුදුරජාණන් වහන්සේ සදත් නුවර විසාකා උපාසිකාව හදපු පූර්වාරාමයේ වැඩ කරන කාලෙදී මොග්ගල්ලාන කියලා බ්‍රාහ්මණයෙක් ඉන්නවා. ගණක මොග්ගල්ලාන කියලා බ්‍රාහ්මණයෙක්. මේ බ්‍රාහ්මණය භාගවතුන් වහන්සේ ළඟට ඇවිල්ලා භාගවතුන් වහන්සේගෙන් ප්‍රශ්න අහනවා. මෙයාට ගණක මොග්ගල්ලාන කියලා කියන්නේ මොකද්ද? ගණක කියන්නේ ගණන් ගණ ගණිත ගුරුවරයෙක්. දැන් අපි කියන්නේ ගණකාධිකාරී කියන්නේ. ඒ වගේ ගණක මොග්ගල්ලාන කියන්නේ මොග්ගල්ලාන බ්‍රාහ්මණයගේ ගණන් ගණන නිසා අපි ගණන්තර කියලා කියන්නේ ඒ වගේ ගණක මොග්ගල්ලාන කියලා හඳුන්වනවා. ඉතින් ගණක මොග්ගල්ලාන ගණන් ගල්න මොග්ගල්ලාන කියන බමුණ භාගවතුන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කරලා ඉඳගෙන ප්‍රශ්නයක් අහනවා. භාගවතුන් වහන්සේ මේ නිගාරමාතු ප්‍රාසාදයේ තියෙනවා අනුපූර්ව ක්‍රියාව අනුපූර්ව ශික්ෂාව ප්‍රතිපදාව අනුපූර්ව ශික්ෂාව කොහොමද මේ පස්චිම අන්තිම පරිදිල දක්වා මේ පරිදිල ඊගාවට ඊගාව පරිදිල ඊගාව පරිදිල කියලා මේ අනුක්‍රමයෙන් තමයි මේක ටික 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 නැගගෙන යන්නේ. මේක පාස්තම නැති උසට නැහැ. ඒ වගේම බ්‍රාහ්මණයන්ගේ අචාර්ය නැමති වේද ඉගැන්වීම අනුපූර්ව ක්‍රියාව අනුපූර්ව ප්‍රතිපදාව අනුපූර්ව ශික්ෂාවක් කියලා. ඒ වගේම දුනු ශිල්පයේ උගන්වන දුනුආයන්ගේ ඒක උගන්වන දිහාම අනුපූර්ව ක්‍රියාව අනුපූර්ව ප්‍රතිපදාව අනුපූර්ව ශික්ෂාවක් කියලා. භාගතුන් වහන්සේ අපගේද ගණන් උගන්වන ශාස්ත්‍රයේදී අනුපූර්ව ක්‍රියාවක් අනුපූර්ව ශික්ෂාවක් ප්‍රතිපදාවක් ශික්ෂාවක් තියෙනවා. අපිට ගණන් උගන්වන ශිෂ්‍යෙක් ලැබුණාම එකට එකයි දෙකට දෙකයි තුනට තුනයි හතරට හතරයි පහට පහයි හයට හයයි හතට හතයි අටට අටයි නවයට නවයයි දහයට දහයයි කියලා උගන්වනවා. මෙහෙම 100ට උගන්වනවා. ඒක වඩා බොහෝ වැඩියුත් අපි උගන්වනවා. මෙහෙම එක දෙක තුන හතර කියලා අනුමූලෙ මෙකින් එකට නඹුරුච්ච ක්‍රමයක් පනවනවා. භාගවතුන් වහන්සේගේ ශාසනයේ අනුපූර්ව ක්‍රියාව අනුපූර්ව ප්‍රතිපදාව අනුපූර්ව ශික්ෂාව පනවන්න පුළුවන් කියලා. භාගවතුන් වහන්සේ පනවනවා බ්‍රාහ්මණය මගේ ශාසනයේ අනුපූර්ව ක්‍රියාව අනුපූර්ව ප්‍රතිපදාව අනුපූර්ව ශික්ෂාව පනවන්න පුළුවන් කියලා. ්‍රාත්මයම්සේ අස්්‍යයන් ගමනය කරන ආචාරයවරයකුට අස්සේ ලැබුණහම මුලින්ම මුකවාදමක් දාලා මතුමත්වයේ ඒ අස්සය හික්මනෝ වගේ පුරුෂ දම්ම සාරතිය වූ මත හික්මීමට පුරුෂයෙක් ලැබුණහම මම මුලින්ම එයාව මෙහෙම හික්මෝ මහන නුඹ සාතිගෝක්ෂ සංවර සීලයෙන් සංවරව ආචාර ගෝචරයන්ගෙන් යුක්තව ස්වල්ප මාත්‍ර වූ වර්ධක බය දක්වමින් ශික්ෂාවන් දැඩිව දෙන හික්මෙන්න කියලා මුලින්මම ශික්ෂාවේ සීලේ හික්මෝනවා. රාත්‍රිලෝක සංවරයේ හික්මෝනවා. ඊට පස්සේ දෙවනුවට ඒ විදිහට ශික්ෂිත වුණහම මම ඉන්ද්‍රිය සංවරයේ පිහිටවනවා. ඉන්ද්‍රිය සංවරයේ හික්මෝනවා. දැන් ඉන්ද්‍රිය සංවරයේ යුක්තයි කියලා ඒක හික්මෙනවා කියලා තේරුනහම මම ඒ භික්ෂුවට කියන මහාන එන්න. දැන් ඔබ භෝජනේ පමණ දැනගන්නවා සමින් හික්මෙන්නේ. භෝජනේ පමණ දැනගන්නවා. භෝජනේ පමණ දැනගන්නා බවට පත් වුණහම මහාන එන්න. දැන් නීති දුරු කිරීමෙන් යුක්ත වෙන්න කියලා හිතනවා. නීති දුරු කිරීමෙන් යුක්ත වුණාම මම එයාට පනවනවා. දැන් ඔබ සති සම්පජන්යෙන් යුක්ත වෙන්න කියලා. සති සම්පජන්යෙන් යුක්ත වුණාම එයාට ඊට පස්සේ පනවනවා. දැන් ඔබ අරණ්‍යයකට හෝ වෘක්ෂ මූලයකට හෝ සෝහනකට හෝ පිදුරු වික්ෂකට හෝ ගල් කුහාවකට යන්න. ගිහිල්ලා ආවර්ණීය ධර්මයන්ගේ හිත පිළිබඳ කරන්න කියලා. ඔහු පහු කාලෙදී ඒ විදිහට කළා. නීවරණ ධර්ම දුරු කළා. ප්‍රථම ද්විතීය තෘතීය චතුර්ථ ධ්‍යාන ලබාගෙන මේ ආශ්‍රව ධර්මයන් ශ්‍රේ කරගන්නවා. මේ විදිහට අනුපූර්ව ප්‍රතිපදාවක් අනුපූර්ව ශික්ෂාවක් මත පනවන්නට අනුපූර්ව ක්‍රියාවක් ප්‍රතිපදාවක් ශික්ෂාවක් පනවන්නට පුළුවන් කියලා තථාගතයන් වහන්සේ කියනවා. තිමුතුනි මෙන්න මේ නිවන් දකින්න ක්‍රමයක් තථාගතයන් වහන්සේ පැනෙවුවා නම් ඒක අනිවාර්යයෙන්ම සසර දුක නිවන් නිවා ගන්න අවශ්‍ය හැම දෙයකටම පිළිපදින්න වෙනවා. ඒක අවශ්‍යයෙන්ම කරන්න වෙනවා. ඒ නිසා භාවනාව කියලා පැයක දෙකක ඉඳගෙන ඉන්න එකක් මේ ශාස්ත්‍රයේ පෙන්නලා නැහැ. පින්වතුන් එහෙම ඉඳගෙන භාවනා කළත් කමන්නේ. නමුත් නැගිට්ටා කියලා දහමින් අයින් වෙච්ච භාවනාවේ නවීන් වෙච්ච කෙනෙක් වෙන්න බෑ. එයා ඉඳගෙන හිටියත් හිටගෙන හිටියත් නිදාගත්තත් අවිද්‍යාවත් නිවලට මෙහෙයූ සිත් ඇතුව වාසය කරන කෙනෙක්. වාසය කරන කෙනෙක් වෙනවා කියන කාරණාව මතයි මේ නිවන් දකින්නා කියන කාරණාව ඉක්මනට වෙනවද නැද්ද කියලා දැනගන්නවා. ඉතින් බුදුදහමේ ඇස් දෙක වහගෙන එකතැනක ඉඳගෙන ඉන්නවාම කියන කාරණාවක් වෙන්නවත් නැහැ. හොඳයි, අපි මේකට පුළුවන් ටිකක් සම්මර්ථනය කළ බලමු. බුදුරජාණන් වහන්සේ මුලින්ම පෙන්වුවා මොකද්ද? ප්‍රාතිමොක්ඛ සංවර සීලයෙන් සංවර වෙන්න කියලා. මොකද්ද ප්‍රාතිමොක්ඛ සංවර සීලය කියලා කියන්නේ? නිවනට පමුණුවන සීලය. පින්වතුනි, පින්වතුන් සමාදන් වෙන පංච සීලය, ආජීවස්තමක සීලය, උපෝසත අෂ්ටාංග සීලය, සාමණේර ස්වාමීන් වහන්සේලාගේ සාමණේර සීලය, උපසම්පද ස්වාමීන් වහන්සේලාගේ උපසම්පද සීලය කියන මෙන්න මේ සීලය අයිති ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. ඊට පස්සේ ඒ සීල්පද ටික කැඩෙන්නේ නැතුව රැකගන්නටත් ඕන. ඕවට කියනවා විරති සීල කියලා. නොකරනේවන්. එතකොට තව ආචාර ගෝචරයන්ගේ යුක්තව ඒ කියන්නේ අනාචාර අගෝචරේ අතහැරලා නිවන් දකින්න කෙනෙක් හැටියට සසර දුකේ නිවා ගන්න උත්සාහවත් වෙන කෙනෙක් හැටියට සසර පරතරක් දකින්න කටයුතු කරන කෙනෙක් හැටියට කල යුතු නොකල යුතු දෙකක් තියෙනවා ආචාර ගෝචර කියලා අනාචාර අගෝචර කියලා නොකට යුතු ටිකක් තියෙනවා දැහැන පුද්ගලයෙක් හැටියට අපි කියමු බිරිසුන් වහන්සේලාට නම් අනාචාරයි කියලා කියන්නේ නොහැසිරිය යුතුයි අවිලාගේ මඟ ගැදීම සුරා සැන්වල් වලට ඒ වගේම නොහොබිනා ස්ථානවලට මොචවය නැටුම් ගැයුම් කියන ශාලාවලට යෑම යම් ස්ථානයකට යනකොට රාග දේශ මොහ ඇති වෙනවා නම් යම් කෙනෙක් ඇසුරු කරනකොට රාග දේශ මොහ ඇති වෙනවා නම් එබඳු අය එබඳු තැන් අයින් කළ යුතුයි ඒවා අගෝචර ධර්ම අගෝචර ධර්ම ගෝචර ධර්ම තමයි මොනවද යම් තැනක් ඇසුරු කරනකොට තමන්ගේ රාග දේශ මොහ දුරු වෙනවා නම් කුසල ධර්මිය වැඩෙනවා නම් අකුසල ධර්මිය පිරිහෙනවා නම් අන්න එබඳු තැන් එබඳු ආයු එබඳු කිරුත් ඇසුරු කළ යුතුයි. එතකොට ඒවා ගෝචර. එතකොට ආචාර ගෝචරන්නේ නිරුත්තරයි. ඊට පස්සේ ඒ විතරක් නෙවෙයි ස්වල්ප මාත්‍ර වූ වර්ධක බය දක්වන ශික්ෂාවන් දැඩිවගෙන හිටිනවා. ස්වල්ප මාත්‍ර වර්ධක බය දක්වනවා කියලා කියන්නේ මේ සිල්පද ටික කැඩීම සඳහා ඒ ටික කැඩෙන විදිහ සිත්පද්දවන්නත් බය වෙනවා. හොරකම් කරන්නේ නැහැ. හොරකම් නොකිරීම කටකින් කැඩේවා. හොරකම් කරන්නේ කරනවා කියන නොකරනවා කියන සිල්පදේ කැඩෙන විදිහ සිත්පද්දවන්නත් බය. ඒක තමයි අනුමාත්‍ර වර්ගක බය දක්වන කියන අනුමාත්‍ර වර්ග කියලා කියන්නේ වැරද්දා කයින් වචනේ කිරීම සබා ඒක කරන්න සිත්පද්දවන්නත් බය. ඒ විදිහට ශික්ෂාවන්ට ආදරයේ ගෞරවයේ ඇතුව පන්තිර නම් පන්තිර ටිකේ අපිර දකින දවස නම් අපිර දකින ටිකේ හිටින්නට ඕන. ඔන්න පළවෙනි කාරණාව සාතිමෝක සංගල කියන්නේ කියන්නට ඕන. මේ භවනා ගැන තමයි නිවන් මඟ ගැන ආර්ය ශ්‍රාන්ත මාර්ගය ගැන තමයි කියන්නේ. එතකොට දෙක ඉන්ද්‍රිය සංවර සීලෙන් සංවර වෙන්න ඕන. එතකොට ඉන්ද්‍රිය සංවර සීලයෙන් සංවර වෙනවා කියලා කියන්නේ මොකක්ද? ඇහැ දෙකට බෙදා ගන්න වෙනවා. සේවනයේ කටයුතු සහ නොකටයුතු. ඇහි යම් රූපයක් බලනකොට ලෝභ දේශ ලාමක අකුසල ධර්මයේ උපදී නම් එබඳු රූප පුන පුනා බලන්න යන්නේ නැහැ. යම් රූපයක් බලනකොට ලෝභ දේශ මොහකින අකුසල ධර්මයේ දුරු වෙයි නම් අලෝභ අධිස අමෝහකින කුසල ධර්මයේ උපදී නම් එවඳු රූප බලනවා කියලා ඇහැ දෙකට බෙදා ගන්නකො අහන ශබ්ද කන තහන ශබ්දය ගත්තාම ඒකත් දෙකට බෙදා ගන්නවා. ඒ වගේම ගන්ධ රස ස්පර්ශ මනසට දැනෙන සිතු මේ ඔක්කොම දෙකට බෙදා ගන්නවා. යම් යම් අරමුණක් අසුරු කරනකොට ලෝභ දේශ ලාමක අකුසල ධර්මියෝ උපදීන වැඩේන එබඳු අරමුණු ගන්නේ නැහැ අයින් කරනවා. මේ නිදේ සංවර කරගන්නවා කියලා යම් අරමුණක් මෙනෙහි කරනකොට අලෝභ අධිස අමෝහ කුසල ධර්ම උපදීන වැඩේන එබඳු අරමුණු ගන්නවා මෙනෙහි කරනවා අසුරු කරනවා කියලා ආයතන තුක දෙකට බෙදාගෙන මේ ආයතන තුක වහගන්නවා. මේ ආයතන තුක සංවර කරගන්නවා. එතකොට ඒක එයාගේ ඉන්ද්‍රිය සංවර සීලය. පළවෙනි පාපිනෝ සුබංගල සීලය, දෙවෙනි ඉන්ද්‍රිය සංවර සීලය. තුන්වෙනි එක භෝජනේ පමුණ ගන්නා කම. භෝජනේ පමුණ දැනගන්නට ඕනේ. අද ගොඩාක් අපිට වෙන්නේ භෝජනේ පමුණ ගන්නනේ. ඒ කියන්නේ අපි අද ආහාර පාන රසයත් එක්ක පටලගෙන රසය ආහාරයත් එක්ක පටලගෙන තියෙනවා. සිරුතුනි කන බොන ආහාර පාන මේ ශරීරයේ වර්ධනය වෙන ආහාරයේ රස නැහැ. රසක ආහාර නැහැ. හොඳට ඒක තේරුම් ගන්න ඕනේ. ආහාරේ රසයි නැහැ. රසේ ආහාර නැහැ. කොයි දෙක වෙන් කරගත්තාම ඕගලන්ගේ ශික්ෂාවට ගොඩක් පහසුයි. ආහාර ගන්නකොට මේ ආහාරය ගන්නේ ඇඟ පහපත් කරගන්න, ඇඟ තර කරගන්න පිණිස, ලස්සන වෙන්න, අලංකාර වෙන්න, ශක්තිය වර්ධනය වෙන්න කියන අදහසින් ආහාර ගන්න එපා. මේ කය යතුව ගන්න, කය ජීවත් කරගන්න, මේ දුක්ඛාගත සසරෙන් එතර වෙන්න, මේ රත්නචර්ය ඇසුරීමට උපකාර පිළිසයි කියන අදහසින් පුත්‍ර මාංශ සංඥාවෙන් එනි කතාව උගලන්ට අහගන්න පුළුවන් ආහාර නැති පුත්‍ර මාංශ සංඥාවෙන් අර කාන්තාරේ ගියේ දුවලක් තමන්ගේ මල දරුවගේ මත් ආහාරයට අරගනිමින් කාන්තාරෙන් එතර වුණා. සතුටින් සියෙන් මනාපෙන් ආහාර ගත්තනේ කාන්තාරෙන් එතර වීම සඳහාම පමණයි ආහාර ගත්තේ. නැත්තම් කන්නේ ඒ වගේ ප්‍රියෙන් මනාපෙන් මේ කනබුන ආහාර ගන්නවා නෙවෙයි, මේ සංසාර කාන්තාරෙන් එතර වීම සඳහාමයි කියන අදහසෙන් ආහාර ගන්නවා. ඕක පහසුයි. ආහාරයේ තේරුම් දැනගත්තාම, පමණ දැනගත්තාම ඒකේ එතකොට ඕගොල්ලෝ පින්වතුන් රස බලන රසයට දිවිල ආහාර ගන්න නැහැ. මොකද පින්වතුනි ඇත්තටම ආහාරය කියලා කියන්නේ පතුලි ආපෝ තේජෝ වායු වර්ණ ගන්ධ රස ඕජා කියලා අෂ්ටමක රූප කලාපයන්ගේ ඕජා කියන රූප කලාප ගුණයන් ආහාරයේ වෙන්නේ. ආහාර ඕජාව කියලා කියන්නේ එතකොට ඒකෙන් තමයි අපේ ශරීරය හැදෙන්නේ. ඒක තුල රස නැහැ. අපි එකමද කියමු කටේ තුවාලයක් හරි අමාරුවක් හැදිලා කට අරින්න බැරි කෙනෙකුට ඔයගොල්ලෝ දැකලා ඇති මේ උගුරෙන් උගුර හරියෙන් හෙල් කළා බටයක් දාලා ඔය සිලින්ඩර් මගින් ආහාර පාන දියර එහෙම දෙනවා දැකලා තියෙනවනේ. රස දැනෙනවද ඒගොල්ලන්ට? නමුත් ජීවත් වෙන්නේ නැද්ද? ආහාරය ලැබෙනවද? ඉතින් ආහාරයේ රසයට සම්බන්ධ නම්, රසයේ ආහාරයට සම්බන්ධ නම් ඒ ආහාරයේ රසය ඒගොල්ලන්ට දැනෙන්නේ නැහැ. ආ රසය නොදැනුණාට ආහාරය ලැබෙන්නේ නැද්ද? දැනෙනවා. නමුත් දිවක රසයක් දැනෙනකොට ජීවය ස්පර්ශනික රසය දැනিলা එවලම නිරුද්ධ වෙලා ඉවරයි. එතින් මෙහාට ගියාද වදේ චිත්ත වේවා, අඹුල් වේවා, ලුණු රස වේවා රසයේ ප්‍රශ්නයක් නැහැ. ආහාරයක නේ උපරිම පාතකද දිවට දැනෙන ටික විතරමයි රස. ඒ කියන්නේ රස කියන්නේ ආහාරයේ අයිති කොටසක් නෙවෙයි. ආහාරයේ කියන්නේ රසට අයිති කොටසක් නෙවෙයි. රසය කියන්නේ ජීවය ස්පර්ශනික හතකින් නිරුද්ධ වෙන ධර්මතාවයක් විතරයි. ආහාරයේ කියන්නේ මේ ශරීරයේ හැම කොටසක්ම කොටසකටම වැය වෙලා ශරීරයේ හැදෙන්න උදව් වෙලා තියෙන කොටසක තමයි ඕජා සාරයේ තමයි ආහාර කියලා කියන්නේ. කබලික ආහාර කියලා කියන්නේ. එතකොට අපි කන්න කෑම රසත් කන්න ගන්න වෙලාවට රසය ඇති වෙලා නැති වෙනවා. නමුත් මේ රූප කලාප එන්නේ තරවලා තරවලා මේ ශරීරයේ අනවශ්‍ය විදිහට ආහාර වැඩි වෙලා වර්ධනය වෙන එක විතරයි වෙන්නේ. හරියට මාළුවෙක් ඇමකට අහුනවා වගේ තමයි. දිවට යන්තම් කන වෙලාවේ විතරයි රසය දැනෙන්නේ. ගියාට පස්සේ බිලිකොක්ක පැටලෙනවා. ඉතින් ඒ වගේ අපි රසය කියන තැනින් බලලා ආහාර ගන්න අන්තිමට ඒක රසයට විදිලා ආහාර ගත්තාම ගැටුම් තියා එක එක જાති කැම කාලේ එක එක විදිහට ලෙඩ 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 හැදෙනවා. අපි භෝජනයේ පමණ දැනගත්තාම ආහාරයේ රසය බලන්නේ රසය අදාළ නැහැ ඒකට. ලුණු ආදුද ලුණු වැඩිද ලුණු නැතිද තිස්සද කියලා. අපිට තාම හැමෝටම අමාරු ඇති. නමුත් කවදා හරි දවසක අපි මේ මතක දෙන්න දෙනවා. ඒකයි භෝජනයේ පමණ දැනගන්නවා කියනකොට ඒ මතකම දෙනකම් එන්න ඕනේ. තුන භෝජනයේ පමණ දැන ගැනීම කරන්න ඕනේ තුන්වෙනි කාරණාව. ඒක එයාගේ ප්‍රත්‍යසන්දිසිත සීලය. පළවෙනි එක ප්‍රාථමික උපසංගර සීලය, දෙවෙනි එක ඉන්ද්‍රිය සංවර සීලය, තුන්වෙනි එක භෝජනයේ පමණ දැන ගැනීම. ප්‍රත්‍යසන්දිසිත සීලය. ඊට පස්සේ ජාගරියන් යෝගී නැත්නම් නිදි දුරු කිරීමේ යුක්ත වෙනවා. සසර ගෙවා ගන්න ඕනේ කෙනා පුළුවන් තරම් උදේ කාලේ, දවල් කාලේ, හවස් කාලේ ඉඳගැනීම සක්මනේ ආභර්ණීය ධර්මයන් දුරු කරන්න උත්සාහවත් වෙන්න ඕනේ. තමන්ගේ මනසේ ඇතිවෙන නීවරණ ධර්මයන් හඳුනා ගැනීම ඒවා දුරු වෙන විදිහට මෙහෙය කරන්න උත්සාහවත් වෙන්න ඕනේ. ඒ වගේම රාත්‍රියේ ප්‍රථම යාමයේ, මධ්‍යම යාමයේ, පස්වන යාමයේ කියලා තුන් කාලයකට බෙදලා අපි කියමු හවස 6 ඉඳන් උදේ 6 දක්වා පැය 12ක් නම් හවස 6 ඉඳලා රෑ 10 දක්වා ප්‍රථම යාමයේ රෑ 10 ඉඳන් රෑ 2 වෙනකම් මධ්‍යම යාමයේ රෑ 2 ඉඳන් ආපහු අලුයම 6 දක්වා පස්වන යාමයේ කියලා තුනකට තියෙනවා. ප්‍රථම යාමයේ කියන්නේ රෑ 10 වෙනකම් ඉඳගැනීමේ පස්මනේ උත්සාහවත් වෙන්න ඕනේ. ඊට පස්සේ මධ්‍යම යාමේ ඉඳා ගන්න පුළුවන්. රෑ 10 වෙනකම් ඉඳා ගන්න ඕනේ. බුදු දේශනාවේ හැටියට රෑ 2ට නැගිටින්න තියන්නේ අපව භාවනා කරන්න. රෑ 2ට ඇත්තකින් දෙවිව අඳුර ගන්න 3-4කටවත් නැගිටින්න පුළුවන් නම් නැගිටලා ඔන්න කලින්ම නිදාගෙන දවල් වෙනකම් නිදා ගන්නවා කියන කාරණාවට යන්නේ නැතුව රැත් අපව පස්සෙම යන්නේ පුළුවන් තරම් අවදි ඉඳලා භාවනා කරන එකට කියනවා නිදි දුරු කිරීමේ යුක්ත විරෝධ කියලා. දවසකට පැය 4යි බුදුරජාණන් වහන්සේ නිදා ගන්න පළවලා තියෙනවා. එතකොට ඒකට කියනවා ජාදුලම් යෝගී නිදි දුරු කිරීමේ යුක්ත කියලා. යුක්ත විරෝධ කියලා. ඊට පස්සේ ඊගාව කාරණාව තමයි සත්‍ය සම්පජන්ණය යුක්ත වෙනවා. සත්‍ය සම්පජන්ණය කියනකොට මෙන්න මෙතනදී විශේෂ කාරණාවක් කියනවා. විශේෂයෙන් අපේ අවධානය යොමු වෙන ඕනේ තැනක් තියෙනවා. තිරුතුනි අපිට පුළුවන් කරන හැම වැඩක්ම සිහියෙන් කරන්න. ඒකෙදි ආනාපාන සතිය භාවනාව කරනකොට කරන්න කලින් නාසය ළඟ හෝ තොල් දෙක ළඟ හිත තබා ගන්න කියලා අපි මතක් කරනවනේ. ඒකට කියනවා සති නිමිත්ත කියලා. නාසය ළඟ හෝ තොල් දෙක ළඟ හිත තබාගෙන අස්වස් ප්‍රස්වස් දිහා බලනකොට ආනාපාන සතිය භාවනාව කරනවා කියලා කියනවා. අස්වස් ප්‍රස්වස් දිහා හිත යොමු කරන්නේ නැතුව නාසය ළඟ හෝ තොල් දෙක ළඟ හිත තබාගෙන ඒ නාසය ළඟ හෝ තොල් දෙක ළඟ හිත තබාගෙන ඉන්න එකට කියන සති නිමිත්ත කියලා තියාගෙන ඉන්නවා කියනවා. සති නිමිත්ත කියලා කියන්නේ. එහෙම නාසය ළඟ හෝ තොල් දෙක ළඟ හිත තබාගෙන නැත්නම් සති නිමිත්තේම ඉඳිනින් යන්න ආපහු එන්න වටපිට බලන්න හැම වැඩක්ම කරන්න උත්සාහවත් වෙන්න බොරු වෙන තොර. ඒක අනිවාර්යම දෙයක්. සති නිමිත්තේ හිත සබාගෙන හැම වැඩක්ම කරන්න බොරු වෙන තොර. ඒ විතරක් නෙමෙයි. කරන හැම වැඩේකටම සිහිය තියෙන්න තොර. කරන හැම වැඩේකටම සිහිය තියෙන්න ඕනේ. මේක උපාය. සිහිය කියන්නේ මොන හරි දෙයක් ගන්නකොට ගන්නවා කියලා හිතන එක නෙමෙයි. අපි කියමු දැන් මොනවහරි දෙයක් මෙතනදී මේ දැහැත්වත් කියන ගන්නවා කියනකොට තමන් මෙහෙම අත දාපු බවත් හොඳටම දැනුයි තමයි අත දැනෙන්නේ. ඊට පස්සේ ඒ වස්තුව ගන්නකොට ගත්ත බව දැනුයි තමයි ගන්න. ආපහු ඒක දැනුයි තමයි තබන්නේ. මේකෙන් උපායක් කරනවා අද අපි වැඩ කරනකොට වර්තමාන වේ වැඩ කරන මනෝමය අතීත අනාගත දෙකේ කෙලෙස් සිහි කර කර ඉන්නේ නීවරණ තුල ඉන්නේ. මේ කරන කරන වැඩේට සිහියෙන් ඉන්න කියලා කියන්නේ කයින් වැඩක් කරනකොට වචනින් යමක් කියනකොට කියන දේ හොඳට දැනීමයි කියන්නේ. හිතනකොට හිතන දේ හොඳට දැනීමයි හිතන්නේ. කරනකොට යමක් දැනුම් සහිතවමයි කරන්නේ. මේ හිතන කියන කරන දේ දැනුම් පහිතවම කරන්න කියන එකෙන් උපායක් කරලා තියෙනවා. මනෝමය මනෝ විඥානික අතීත අනාගත දෙකට යන්න නොදී වර්තමානයේක හිත සබා ගන්න ප්‍රයෝගයක් කරලා තියෙනවා. දැන් අපි පොලිටික ගන්නවා කියනකොට වෙනදට අපි කයින් පොලිටික ගාවත හිතින් ඉන්නේ සමහර විටක අවුරුදු සිය ගණනක් අතීතේ නැත්තම් නැත්තම් සිය දහස් ගණනක් දුර රටක වෙන මොනවහර සංසිද්ධියක මනසින් ඉන්නේ. ඒ ඉඳලා ආපහු එන්නේ රවුම ගහලෙක රාගයක් ඇති කරගෙන එක දේශයක් ඇති කරගෙන මනසින් රවුමක් යනවා රාග දේශ මොනවහරි ඇති කරගන්නවා එනවා. නමුත් දැන් පොල් ගානවා කියන සිද්ධිය හුදෙක දැනුම් සහිත සතරින්ගේ තේරු කියාගෙන ඒ සිද්ධියට දැනුම් සහිතවම කරනවා. කයින් කරන සිද්ධියත් එක්ක මනස සබා ගන්නවා. මනස සමානයි කයට, කය සමානයි මනසට. මේ විදිහට ඊට පස්සේ නැගිටිනකොට පොල්තික ගාලා ඉඳගෙන ඉන්නේ ඉරියව්වෙන් දැනුම් සහිත නැගිටිනවා කියලා දැනුම් සහිතවමයි නැගිටින්නේ. දැනුම් සහිතවමයි ගිහිල්ලා ඊගාව භාජනය ගත්තේ කියලා හැම වෙලාවෙම. හැබැයි මම කියන්නේ කෘතිමව භවනා කරන්න ගිහිල්ලා ඉදිනවා කියන තරක නෙමෙයි. ගෙදර දොරේ වැඩපළ කරද්දී සබහා අපේ එදිනදා ජීවිතේ පලා යන්න එපා. නිවන් මඟ කියන එක ජීවිතේ දහර එකක් නෙවෙයි. ජීවිතේ හැමදාම භවනා මධ්‍යස්ථානවලම ජීවත් වෙන්නේ නැහැ නේද? ගෙදර ආවිල්ලා කොරටි ටික හොදනවා, ගේ අතු ගන්නවා, එක්කෝ වියනවා. මේ වගේ වැඩ කරද්දී දුකක් එක්කන ජීවිතේ ජීවත් කරන්නේ නේද? එහෙනම් පුරු වෙන්නේ එතන. පටන් ගන්න එතන. ඊගවද තව කාරණාවක් තියෙනවා. ඕකට අදාළවම යම ගන්නකොට මේ කයත ලඝු සංඥාව, සුඛ සංඥාව බහලා කරන්නේ. ඒ කියන්නේ කය නිබර කළා, අත නිබර කළා මේ වස්තුව ගන්නට ඕනේ. ඒක යටින්න කරනවා කියන එක නෙමෙයි. ඒක නම් මතක් කළේ අපි හරි වේගවත් මොන හරි දෙයක් తిරුණේක උදුරලා ගන්නවා වගේ ශනිකව ගන්න. වටපිට බලනකොට අපි බලන දැලීමටම හිතේ තියෙන සමාධිය යන විදිහට එකපාරටම හැරිලා වේගින් අපි බලන්නේ. නමුත් වටපිට බලනකොට කයත් එක්කම හැරිලා හිමින් බලනවා. යම ගන්නකොට අත නිබර කළා, සැහැල්ලු කළා හිමින් ඒදේ කියන්න ඕනේ. අත නිබර කළා, සැහැල්ලු කළා හිමින් ඒදේ ගන්න ඕනේ. සිංහතුනේ අපි කය හසුරවන විදිහටම හිත සංපත් වෙනවා. මම උපමාවක් කළොත් අඩියේ මන්දි මිදිලා වතුරක් තියනවා මඩ මන්දි අඩියට බේරිලා. ඕගොල්ලෝ සිංහතුන් භාජනයක් එක පාත්තම දාලා ගත්තොත් මොකද වෙන්නේ? අර ඔක්කොම කැකෑරලා ඇවිස්සෙනවා නේද? එහෙම යත මඩ තියෙන මන්දි තියෙන තැනක වතුර ටිකක් ගන්න කොහොමද? කලබලෙන් කරනවද? ඒක කැකෑරෙන් නැති වෙන්න, ඇවිස්සෙන්නේ නැති වෙන්න නිබරකල බොහොම හිමින් ගන්නව නේද? අන්න ඔය උපමාව දාගෙන කරන වැඩ හැම එකකම හිමින් කරන්නේ මනසේ තියෙන කෙලෙස් ටික අවිස්සෙන්න නැති වෙන මානසික යටක බහින විදිහට වර්තමානයේ තියෙන කරන හැම දෙයක්ම කය හිතලම සංවරයක් ඇති කරගෙන කරන්නේ. වචන කතා කරනකොට කටේ හයිය කියන තරමින් කෑ ගහලා කියන්නේ නැතුව සාමාන්‍ය සංවරයෙන් කියන්නේ. මේවා උපාය මේ හිත සමාධියෙදී මේ සත්‍ය සම්පජානෙ දෙනකොට ওই කාරණා ඔක්කොමයි තියෙන්නේ. ඔන්න ඔය විදිහට කරන හැම වැඩක් ආරම්භයම සතු නිමිති හිත තබා ගන්නවා. කරන කරන හැම වැඩේකම මනස තබාගෙන වර්තමානයේ කරන දේ කියන දේ හිතන දේත් එක්කම මනස තබාගෙන අතීත අනාගත දෙකක මනෝමය යන්නට නොදී කය හසුරන ජීවත් වෙනවා. ජීවත් වෙනවා මෙන්න මේක තුන සතු සම්බඳයන් කියනවා. ඊට පස්සේ මෙන්න මෙතෙන් එනකොට එයාගේ නිදි දුරු කිරීම සතු සම්බඳයන් කියනවනේ මේක ආධ්‍රීය පාරමිතිය කියනවා. මෙතෙන් එනකම්ම සීලය කියන වැට සීලේ සිදුකල් සිල්වතුගේ ලක්ෂණ ප්‍රාථමික සංවර සීලේ ඉන්ද්‍රිය සංවරයේ භෝජනයේ පමණ ගැන ගැනීම නිදි දුරු කිරීම සතු සම්බඳයන් කියනවා. මේ ශාසනයේ සමාධික කමතහනක් නෑ. මේ සීලේම ප්‍රමාණවත් ඉද සමාධි වෙනවා. ඒ නිසා සමාධි සම්මතක සීලය කියලා කියන්නේ. සීලේ තමයි හිත සමාධි වෙන්නේ. මොකද මේ සත්‍ය සම්පජන්ණය තුළින් ඉන්ද්‍රිය සංවරය තුළින් සම්පූර්ණ මානසික කෙලෙස් ආවරණය කරලා තියෙනවා. කිවතුන් නිවන් දකින්න ඕනේ නම් භාවනා කරන තරම මේ භාවනාව මේ භාවනා කරන හැටි ජීවිතේ පලා යන මේ භාවනාව කියලා කියනවා. සීලේ යොමු කරනවා නේද? ඔන්න ඔය බල මත්තමක ආපු කෙනා සුදුසුයි අන්නර ඉඳගෙන කරන භාවනාවට. දැන් අපි පැයක් හෝ දෙකක් හෝ තුනක් හෝ කරනවනේ භාවනා කරනවානේ. ඒකයි මෙන්න මෙතනට ආපු මේ මත්තම හුරු වෙච්ච කෙනාට සමය දුර ගන්නවා කියන්නේ දැන් ඔබට පුළුවන් නම් දැන් ඔබ යන්න කැලේකට අරණ්‍යගතවා රුක්කමූලගතවා ශුන්‍යාගාරගතවා කැලේකට අරණ්‍යකට හිස්ගයකට පිදුරු ගුහාවකට තල් ගුහාවකට යන්න කියන්නේ. එන්න තිනන් විවේක ස්ථානයකට යන්න ගිහිල්ලා පරයන්ගේ දැඳ ගන්න කොන්ද ඍජුව තබා ගන්න තබාගෙන ආවර්ණීය ධර්මයන්ගේ හිත පිරිසිදු කරනවා. දැන් මෙතනදී පින්වතුන්ගේ මනස ගැන විතරක් වග බලා ගත්තාම ඒ ඉඳගෙන භාවනා කරනවා කියන කරපදු ඉඳගෙන භාවනා කරන්න එක තැනකට ගියාම මනසේ ඇතිවෙන විතර්කයන් ගැන විතරක් වග බලා ගත්තාම එතනදී කරන්න ඕනේ එක දෙයක්. මනසේ උපදින උපදින විතර්කයන්ගේ අනිත්‍ය බලන්න සත්ව පුද්ගල භාවයක හැම වෙලේම මේ රූපයන්ගේ නාම රූප ආදී භාවයෙන් විනිවිද කරන්න. කොන්නේ කාරණා දෙක හොඳටම ප්‍රමාණවත්. සත්‍යකට ගිහිලා ඔස්සේක වහගෙන ඉඳගෙන ඉන්නකොට පින්වතුන්ට හිතෙන් එක එක සිතුවිලි විතර්ක එනකොට ඒ උපදින හැම විතර්කයක්ම මුලින් එකපාරට මල්ලගන්න බැරි වෙයි. මේ මනෝ සම්පස්ය නිසා හටගත් විතර්කයක් මනෝ සම්පස්ය නැති වෙනකොට නැති වෙනවා කියලා බලන්න. ඒකෙන් අදහස් කළේ තමන් සිතින්ම උපද්දපු සිතුවිල්ලක්ම සිතින්ම දැනගත්තා කියන කාරණාව තමන්ට වැටහෙන්න ඕනේ. බාහිර තියෙන කෙනෙක් හෝ දෙයක් සිහි කෙරුවා හෝ බාහිර තියෙන කෙනෙක් හෝ දෙයක් දැනගත්තා හෝ කියන තැනින් රැවටෙන්නට එපා. දැන් මෙතන ඉඳලා පින්වතුන් ගෙදර සිහි කළොත් පින්වතුන්ට තේරෙන්න ඕනේ ගෙදර සිහි කරනවා කියලා අපේ සිතෙන් අතීත මතකයන්ම සිහි කළා සිහි කරගත්තේ ඒ ධර්ම සංඥාවක් අපි දැනගත්තා මිසක බාහිර වස්තුවක් සිහි කෙරුවා නෙමෙයි කියන දැනුම තියෙන්න ඕනේ. බාහිර වස්තුන් අපිට සිහි කරන්න බෑ. බාහිර වස්තුන් සිහි කරන්න පුළුවන් නම් දැන් සිහි කළ බලන්න විතර කොහොමද කියන්නේ? සමහර විටක අපි මේ ඉන්න ගෙදර ආගන්තුක කවුරු හරි ඇවිල්ලා ඉනවා වෙන්න දුන්නා. ගෙදරට හොරු කරලා ඉනවා වුණා. බලාගෙන ඉච්චේ යන්න හැදුවා. එතකොට නමුත් ඇත්තටම අපිට අපි සිහි කරන් අපි කාර්යය අපි මෙහෙම කිව්වෝ. දැන් මේ විහාරස්ථානේ ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඒ ස්වාමීන් වහන්සේලාගේ කාමර ඇතුළේ මොනවද තියෙන්නේ කියලා අහුවොත් බඩු මුට්ටු මොන මොන විදිහද තියෙන්නේ කියලා ඔයගොල්ලන්ට කියන්න පුළුවන් නේද? බැ. දැරිවලා තිංගතුන් ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේලා කාමර වලට ගිහිල්ලා ඇහින් බලලා ඒ බඩු මුට්ටු තියෙන ආකාරයෙන් දැකලා මෙතනට ඇවිල්ලා ඉඳගත්තු ඒ ස්වාමීන් වහන්සේලා ගිහින් කාමර සිහි කරනවා කියලා සිහි කරන්න හදුවොත් බැයිද? පුළුවන්. එතකොට දැන් සිහි කරන්න බෑ. ඇහින් බැලලා වහන් විතරක් පුළුවන්. ඉතින් කියන වස්තුව සිහි කරනවා නම් ඇහින් බලන්න ඉස්සෙල්ලා හෝ පසුව හෝ ඒ වස්තුව මේ ඒ වස්තුව සිහි කරන ඇහින් බලන්න දැන් ඉස්සෙල්ලා තිබේ ඒක සිහි කරන්න පුළුවන් නේද? ඒකෙන් තේනවා අපේ ආයතනයන්ගෙන් පංචායතනයෙන් ගත්ත දේම මන ආයතනයෙන් සිහි කළා නේද? දැන් තියෙන දෙයක් හෝ බාහිර දෙයක් සිහි කරනව නෙවෙයි කියන කාරණාවත් එකෙන් දෙනවා නේද? එහෙම නේද? එතකොට ඒ වගේ අපිට මෙහෙම ඉන්නකොට අම්මා කියලා සිහි වුණොත් මේ මනෝමය හදගත්ත විතරකයක් මනෝ සම්පස්සේ නැති වෙනකොට නැති වෙනව නේද කියලා බලන්න පුළුවන් කමක් නෙමෙයි. බහැර ඉන්න කෙනෙක් සිහි වුණා කියන තරකු රැවටීම දෙක තියන්න එපා. කොහොමද කියනවා? බහිත ආරම්භනේ අවිචිත්තේ හොතු. එතකොට බහැර ආරමුණේ නොවිසුරුණු සිත්ත් එක් වෙන්නතවද? බාහිර ආරමුණේ නොපිහිටි විඥානේ ඉන්නතවද? එකතැනක ඉඳගෙන බාහිර දේවල් ඔයගොල්ලෝ සිහි කරන්න පුළුවන් තාක් තමන්ගේ විඥානේ බාහිරයේ පිහිටියේ වෙනවා. ඒ තාක් ජරා මරණ දුක් සසර ඉවරනේ. දැන් පින්වතුන්ට ගෙදර සිහි කළා සිහි කරපු ගෙදරට යන්නේ යන්න පුළුවන්ද? ඔය විදිහට පුළුවන්කම තියෙන තාක් මරණාසන්න මොහොතේ යම් යම් දේවල් සිහි කළා යන්න පුළුවන්. ඒ තාක් ගෙදරින්ම ප්‍රවේ. දැන් ඕගලන්ට සිහි කළා කියන දේ බලන්න යන්න බැයි නම් ඒ කියන්නේ මරණාසන්න මොහොතේදී සමන්ද දක්වන්නේ කියන එකකට එයාට ඒ නුවණ එනවා. ජීවත් ඉන්න සම්පාදනය කර බලනවා. ඒකෙන් දැන් ගෙදර සිහි කරනකොටම තමන්ට තේරෙනවා දැනෙනවා අපි ගෙදර කියලා අපේ මනසම හිතම සිතින් උපදින සිතිවිලිම සිහි කරගන්නවා නේද කියන නුවණ තියෙනවා. නෑ වුණාට දහර ගෙදර තියෙනවනේ කියලා හිතනකොට මේ වුණාට බාහිර ගෙදර තියෙනවනේ කියලා හිතන්නේ මනසට. දැන් ඔහොම හිතන එකද දැනගත්ත කියලා දැනගන්න. මේ හිතන්න 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 බාහිරට තියෙන හේතුව නැති වෙනවා. බාහිරත් එක්ක මනස තියෙන බලපෑම නැති වෙනවා. හැබැයි එයාට නුවණ ධාතුනානත් නිසා සංඥානානත් උපදින බවට නුවණ. උදේ තීමතුන් කන්නාදියට කන්නාඩිය ළඟට ගිහිල්ලා මූණ බලන්න ඇති නේද? බැලුවාම ඡායාවක් තේින්ද ඇතිනේ. දැන් ඕගලන්ට පින්වතුන්ට පුළුවන්ද උදේ බලපු මේ ඡායාව සිහි කළා මේ ඡායාව බලන්න යන්න පුළුවන්ද කන්නාඩිය? සිහි කරන්න පුළුවන්ද? බැහැ. ඇයි එහෙම එකක් නැහැ කියලා හිතවම් දෙනවා. හැබැයි ඡායාව නැති වුණාට පින්වතුන්ට නුවණක් තියෙනවා. ආයි කන්නාඩිය ගාවට ගියොත් කලින් එක නැති වුණාට තියෙන එකක් හම්බ නොවුණාට උපදේ ආදල බලන්න පුළුවන් කියන නුවණක් නම් තියෙනවා නේද? ඒක තියාගෙන යන්න පුළුවන්. තියෙන දේ බලන්න යන එකයි උපදේ ආදල බලන එකයි අතර වෙනසක් තියෙනවා. උපදේ ආදල බලනකොට සිහි නුවණ තියෙනවා. තියෙන දේ බලන්න යනකොට අසීය අනුනකම වෙනවා. වෙනස ඒකයි. දැන් ගෙදර තියෙනවාමයි කියලා බලන්න කෙනෙක් යනවා. අසීය අනුනකම එන්නේ. කෙනෙක් ගෙදර තියෙනවා කියන කාරණාව සීගෙන නෝ. නමුත් 13 ලක් තුනක පඤ්ඤානාවත් උපදින්න පුළුවන් විදිහටදී ඔන්න ඔය විදිහට මනස උපදින උපදින විචාරයන්ගේ අනිත්‍ය බලන්න බාහිරදී උපදවනවා. ඊට අමතරව සත්ත්ව පුද්ගල භාවයක හැමදේම හැම අරමුණකම අරමුණකම නාම රූප ආදී වශයෙන් බලනවා. රූපේ කනබන ආහාරයෙන් හැදිලා කෙස්ලොම් නියත සම්මස්හර අරමුණු මතකලා වගේ කුණු කොටස් වලින් හැදුණු කනබන කුණු කොටස් වලින් යුක්ත කනබන ආහාරයෙන් හැදුණු රූපයක් හැදිර බලනෝ කය අසුරු කරගෙන පවතින චිත්තයි චිත්තික පවතිනෝ ඒ කය අසුරු කරගෙන පවතින චිත්තයි චිත්තික නිසා මේ කයේ නියමයෙන් දෙකලා බලන්නේ මම දරුවා කියලා කියන්නේ කනබුන ආහාරයෙන් හැදුණු මේ කොටස් ටිකෙන් කොයි කොටසටද එහෙම නැතිනම් ඒ කය ඇතුළු කරගෙන පවතින චිත්තජයසික ටිකටද කියලා අහන්නේ. ඒ විදිහට එහෙම හිතනවා ආපහු උපදින උපදින ආරම්භ වල උත්තරක එහෙම ටික කාලයක් කරන කෙනෙකුට විතර්ක උපදීනේ නැති මත්තමට හිතවද ඒ වගේ වෙලාවකදී සමන් ඉන්නවා කියන හැඟීම තියෙනවා මේ සමන් කියන පැත්තක හිතින්ම හැරිලා සමන්ගේ ශරීරයේ සමන් කියන්නේ කන බොන ආහාරයෙන් ලැබුණු මේ ශරීරයේ මොන කොටසටද මේ කය අතුරු කරගෙන පවතින චිත්තචෛතසික ටිකටද කියලා ප්‍රශ්න කරමින් ආධ්‍යාත්මික නාම රූප දෙක බලන්නේ එහෙම බලනකොට ආයි බාහිර විතරක මතුවේ. ඒකේ අනිත්‍ය බලන්න බලලා ආයි මේ ශරීරේ නාම රූප වශයෙන් බලන්න. මේ විදිහට කාය සුපක් කරගෙන යනවා. කරගෙන යනකොට අත්ති කායෝතුව සමස්ත අත්ති කායෝතුව පනස සති පටිපත්තික හොතු. සත්‍ය පුද්ගලෙක් නෝ කයපමණ කැටේම සිය හොඳු මොගලන්ට එළඹ සිටිනවා. ඒ කියන්නේ මෙහෙම ඉන්නකොට තව පුද්ගලයෙක් තමන් දිහා බලාගෙන ඉන්නවා කියන එක තේරෙන්නේ නැහැ. තමන්ට හොඳට තේරෙනවා කන බොන ආහාරයෙන් ලැබෙන හම්බස්ලේන ආහාරයෙන් යුක්තයි මේ ශරීරෙට තේරෙන්නේ නැහැ. ඔය කය අසුරු කරගෙන පවතින හිතේ දන්නේ රූපාලම්බනේ අරගෙන තියෙන්නේ හිතවත් කියන චක්කු විඥානය කියලා කියන නුවණක් එනවා. බාහිර තමන් දිහා බලාගෙන ඉන්න කෙනෙක්ව දකින්න බෑ. මොකද යාත හොඟට දේන මේ කයක තියෙන්නේ මලගිනියකට තියෙන කයක තියෙනවද මලගිනියකට තියෙනවද තියෙන්නේ කය අසුරු කරගෙන පවතින හිතක තියෙනවද ඒ හිත තව තවත් නිරුද්ධ වෙනවා මන් දිහා බලාගෙන ඉන්නේ මොකද කියලා රණ්ඩු කරන්න යන්නේ අති නැල්ලුවොත් කනබුන ආහාරයෙන් හැදුණු කුණු මොකදස් ඔලි යුක්ත රූපෙල නහුනා කියන හැඟීමක් එයි කෙනෙක් වැළවගින් හැඟීමක් එන්න මේ ශරීරය දිහා බලවහම කනබුන ආහාර ගැදු රූපණම් දෙන්නේ මේ මගේ අත කියන හැඟීමක් නේ මේවා මැකෙන මත්තමකට සත්ත පුද්ගල හැඟීම සම්පූර්ණම දුරු වෙනවා මේ අත සැත්තකින් කියලා මන්නයක් අරගෙන කෙටුවොත් අතට අපුණාම ඒ ස්පර්ශ නිසා ආයෙ දුක් වේදනාව දැනේ නමුත් මගේ අත කපුවා නම් ඒක හැඟීම වටේ ඉන්නේ එන්නේ එච්චරට මේ කය දකුණු මත්තම දෙනවා කායගත සතිය කායානුපස්සනාව රූපයේ පිහින් දක්නවා කියන කොටසේ මුල් තුක ඔය තැන දක්වාම යනවා. තව මොකක්ද හම්බුනේ කරන්න ඕනේ කියන එක අහන්න ඕනේ. තමන්ටම තේරෙනවා තමන්ට පුද්ගල භාවයේ මේ රූපයේ පුද්ගලයේ සත්‍ය කියලා තේරෙන ගතිය නැතිවද නැද්ද කියනක තමන්ටම තේරෙනවා. නැත්තම් තවදුරටත් බලන්න. ආනාපාන සතිය වගේ කමතහනදී හිත වඩන්න එහෙම නැත්නම් මේ සතු සම්පජන්නේ නිතරම වැඩ කරන්නේ නාම රූප වශයෙන් බලන්න. මේ විදිහට කරනකොට නිවර්ණ ධර්ම දුර වෙන දවසක් වෙනවා. මේ වර්ණ ධර්ම තුන වුණාම මේ ඇහැට පෙනෙන මේ සංඥාව පවා වෙනස් වෙනවා. අද මේ පෙනෙන දේට වඩා පෙනෙන දර්ශනයද වෙනස් වෙනවා. පෙනෙන දේට ඔබෙන් පා අද නොපෙනෙන දේ එදාට පෙනෙනවා. මේ වර්ණ සිත්යෙන් දුරු වෙනවා. එදාට පින්මතුරුගේ සුත්තක්වත් ප්‍රශ්නයක් නෙමේ පෙනෙන දේ අල්ලන්න බෑ කියන එක දකිනවා. ඒ අර විදිහට කටයුතු කරනකොට සත්පුද්ගල භාවයේ නැතිලා පෙනෙනකොට නීවරණ ධර්මයෙන් දුරු වුණාම නීවරණ ධර්මයෙන් දුරු වෙච්ච එක ප්‍රමෝදයේ උපදිනවා. ප්‍රමෝදයේ නිසාම ප්‍රීතිය උපදිනවා. ප්‍රීතිය නිසා හිත කය දෙකේ සංසිඳීම සහල්ු බව ඇති වෙනවා. පස්සද්ධිය ඇති වෙනවා. පස්සද්ධිය නිසා සැපේ ඇති වෙනවා. සැප සහගත හිත කය ඇති කල්ලි හිත සමාධිය සමාධිය ඇති වෙනවා. අන්නේ සමාධියට පින්තුනි සම්මා දිට්ඨි කියලා අපි කියනපු ඇත්ත ඇති හැටි දෙනවා. මේ නාම රූප අනිත්‍ය දුකානාත්ම කියපු නාම රූප දු මට්ටම නෙමෙයි ඒනු තුඹට කියන යතහ භූත ඥාන දර්ශනය. ඇස් ඉදිරි පිටට හම් වෙන රූපේ දිට්ඨේ දිට්ඨනත්තං දැකීම දැකීමක් පමණයි. දකිනදී ආරම්භය හිතන්නවත් කියන්නවත් කරන්නවත් බෑ. අපි හිතල කියන කරන දේවල් ඔබට පෙනෙන දෙයක් අයිති නෑ. පෙනෙන දෙය කියන්නේ ඒකාන්තයක්. හිතල කියන කරන එක දෙමාන්තයක් කියලා පෙනෙන. තමන් හිතල කියන කරන දේ තේරුම් දෙයක් අයිති නෑ කියලා පෙනෙන. පෙනෙන දේ පෙනීමක් විතරයි. පෙනෙන දේ කවදාවත් අල්ලන්න බෑ. පෙනෙන දේ ඔසවලා ගන්න බෑ. පෙනෙන දේ තුළ ද්‍රව්‍ය කාරණා නෑ. වර්ණ සතහන් මාත්‍රයක් විතරයි කියන එක දකින්න හම්බුනේ. ඔන්න ඔය මත්තමට ආවහම පින්වතුනි කාම ආශ්‍රවයෙන් කාම භවයෙන් කාම සංයෝජනයෙන් ගොඩනගන මනස දෙරෙනවා. රූපයේ පිරිසිද දැකලා කාමයන්ගෙන් මනස දෙරෙනවා. ඒ චිත්ත සමාධිය කාමයන්ගෙන් අකුසලයන්ගෙන් වෙන්ව විවේකයෙන් හතගත්ත ප්‍රීතියෙන් සැපයෙන් යුක්ත එකඟතාවයක් තියෙන ඒ සුන්දරතාවයෙන් මේ ඇත්ත පේනවා. ඒ ඇත්ත දකිනකොට මේ ආශ්‍රයන්ගේ මනස නිදෙනවා. දැන් නිදෙන්නේ හැම ආශ්‍රයන්ගේ කාමාශ්‍රව කාම රාගේ කාම මතේ සංයෝජන රූපයේ පිළිසිඳ ගන්නවා. ඒ සමාධියම පුනපුනා වශයෙන් කරනකොට නම් තේරෙනවා තමන්ට මේ කල කරපු දේ නෑ නැවත කරන්න පුළුවන්. ඒ කමතානම ඒ සිහියම පුනපුනා වඩනකොට හිත දෙහිවෙන් සමාධිය අජුගේ කර සමා කෙරෙහි තමාටම නඳුර වෙනවා. එදාට පින්වතුන්ට දර්ශනය තවත් වෙනස් වෙනවා. අද අපි රූපයි කියලා දකින මේ මත්තම ස්පර්ශය නිසා පහළ වෙච්ච සංඥාවක් කියලා දැනගෙන හඳුනා ගන්න පුළුවන්. සිංහතුනි ඇහැ චක්කු විඥානයේට දෙලිම රූප පේන්නේ. හිතට රූප ගැටෙන්නේ, හිතේ රූප යෙදෙන්නේ. ඇහැ තමයි රූපෙ ගැටෙන්නේ, රූපෙ තමයි ඇහැ ගැටෙන්නේ. ඒ ස්පර්ශය නිසා උපන්න වේදනා සංඥාවන් තමයි හිතට හසු වෙන්නේ. නමුත් රූපේ දැක්කා යන ගමේට ගිහිල්ලා තියෙනවා. මම ඒකට ගැඹුරු වුණා. හිත සමාධිය වුණාම එයාට රූපය හම්බ වෙන්නේ නැහැ. ස්පර්ශයෙන් උපන්න රූප සංඥාවකින් කියන දැනට නිකන් ඉන්නවා. හිමතුනි අද දවසේදී චිත්තයේ ඓතිහාසික නාම ධර්ම තුක වැයෙලා රූපයක් දෙනවා. අපිට නාම ධර්ම හම්බ වෙන්නේ නැහැනේ. නාම ධර්ම ටික පේන්න හිත සිතුවිලි වැය වෙලා තියෙනවා. නාම ධර්ම පේනවා ගැටුම්. නාම ධර්ම වැය වෙලා රූපේ පේනවාද? නාම ධර්ම පේනවා. එදාට රූපේ වැය වෙලා නාම ධර්ම හම්බ වෙන රූපේ තේරෙන්නේ නැහැ. රූපේ මිදෙනවා. රූපේ පිළිබඳකල කාමයෙන් මිදුණා. නාම ධර්මයෙන් හිත තබලා රූපේ මිදෙන්න පුළුවන්. ඒ නාම ධර්මයෝද සංකතයි පටිච්චසමුප්පාදයි ඕලාරයි කියලා නුවණ ලැබුවාම ඒ හේතු නැති වෙනකොට ඒ ස්පර්ශ නිරෝධයෙන් මේ වේදනා සංඥා නිරෝධයි කියන එක දකිනකොට කිමුතේ නාමයේ දාපරනවා. එතකොට මේ විදිහට අනුපූර්ව ක්‍රියාවක් අනුපූර්ව ප්‍රතිපදාවක් අනුපූර්ව සිද්ධාවක් කියන්නේ රූපයේ පිරිසිදු දකලා කාමයේ ආතරින්න නාමයේ පිරිසිදු දකලා රූපයේ ආතරින්න නිවන සහිත තබලා සත්‍ය නිරෝධයෙන් මේ ධර්මයේ නිරුද්ධයි කියන දර්ශනයට හිත තබලා මේ නාම රූප දෙන්න අපහමයි. එතකොට මෙතනදී එතන නිරෝධ සංඥාවක් තියෙන්නේ නිරෝධ ධාතුව නෙවේ. හොඳට මතක තබා ගන්න ඕනේ නිවන සහ ඒ කියන්නේ සංඥා නිරෝධය සහ නිරෝධ සංඥාව කියන්නේ ධර්මතාව දෙකක්. මේ වෙලාවේදී ඒක පැහැදිලි කරන්න කාලෙමදී සංඥා වේදනාව මුකුත්ම නැති කරනක තමයි සංඥා නිරෝධය කියන්නේ. නිරෝධ සංඥාව කියන්නේ සංඥාවක් තියෙනවා නිරෝධය අරමුණු කළ සංඥාවකින් ජීවත් වෙනවා. ඒක නිරෝධ සංඥාවක් කියන්නේ. එතකොටවත් මෙතනදී සෝපදිසේ නිබ්බාන කියලා කියුවේ මතක් කරගන්න. මේ මත්තමට එනකොට සත්ව පුද්ගල ආත්ම භාවය නිසා එන ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන උපායාසයෙන් මනසින් දෙනවා. මේ ස්පර්ශ ආයතන හයම කිසිවක් උපාදාන වශයෙන් නොගෙන ආශ්‍රයන්නේ කිලසුනේ මනසින් දෙනවා. මිදුනහම සත්ව පුද්ගල භාවයෙන් එන දුක නූපදින ස්වභාවයක් පත්වෙනවා. ස්කන්ධය කියන තියෙද්දී සත්ව පුද්ගල භාවයෙන් විඳ දුක නැති කරලා ස්කන්ධ පරිහරණය කරන මත්තමට කියනවා රහතන් වහන්සේ කියලා සෝපදීක නිබ්බාණය කියලා. ඒ ස්කන්ධ ටිකක් නැති වෙනකොට නැති වෙච්ච දවසට ඛණ්ඩ පරිනිර්වාණය අනුපදේස පරිනිර්වාණය කියලා වෙනවා. මෙතනදී නිවන කියලා හිස් බවක් හෝ අරමුණු නැති බවක් හෝ ශූන්‍යකමක් හෝ දකින්න එපා. නිවන කියලා කියන්නේ ආශ්‍රව කෙලෙස් නැතිවීමෙන් සත්ව පුද්ගල භාවයෙන් භාවය තමන්ගේ මනසේ නූපදීනවා. අපි කියමු ඇස් ඉදිරිපිට හම්බ වෙන රූපේ වර්ණ සතහන වුණොත් සමන්ත සත්‍ය පුද්ගලයෝ හම්බ වෙන්නේ නැති වුණොත් කොහෙන්ද සත්‍ය පුද්ගල භාවයේ දුකක් හම්බ වෙන්නේ? ඒ වගේ මේ ස්පර්ශ ආයතන හය ආරම්භයම ඇත්ත ඇති හැටි දකිනකොට පුද්ගල භාවයේ නිසා එන දුකෙන් නිදීමයි සෝපදිකු නිවන් කියලා කියන්නේ. එහෙම නැතුව සිතිවිලි නැති තැනක් අවකාශ වගේ තැනක් හිස්තනක් කියලා මේ වගේ සංඥාම වාදන්න එපා. කොටින්ම කියනවා නම් මේ උත්සාහය අතහරින්න එපා. තමන්ගේ මනසේ දුක රැඳෙන බව තමන්ට තේරෙන තාක් එක තැනක පල් වෙන්නත් එපා. එක තැනක රැඳෙන්නත් එපා. මේ ආවල් ආමුදුරන්ගේ බල හොඳයි කියන අපේ උදාහරණයක් ඇරෙයි. මම කියන්නේ මම ලියපු පොතක් කියලා නම් ඒකද බලන්න එපා කියන එකට මම කියන විස්තරය තබන්න එපා. ත්‍රිපිටකය බලන්න කියලා මම කියනවා. මොකද වර්තමානයේ ඒ තරම් පහදෙන්නේ නැති නිසා නමුත් ත්‍රිපිටකය බොහෝ පැහැදිලි නිසා ඉතින් පින්වතුන්ගේ මනස සුවපත් වෙලා සත්පුද්ගල භාවයෙන් භාවයේ සමුගේ මනස නූපදිනවා නම් සත්පුද්ගල භාවයෙන් එන දුක සමුගේ මනස නූපදිනවා නම් ඒ නූපදින බව ඒ ධාතු නිරෝධය ඒ නූපදීම ඒ නොහත ගැනීමයි නිවන කියන්නේ. අසංගතය කියන්නේ නූපදීම නොහත ගැනීම. ධාතු නිරෝධෝ ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන උපායයෙන් නිවදරයි. කිමතුන්ගේ මනසේ සත්පුද්ගල භාවය උපදීන්නේ නැත්නම් සත්පුද්ගල භාවයේ ජරා මරණ විඳවන දුක නෑ. ඉස්කන්දක තේරුම් දැකලා සමන්ගේ මනසේ සත්පුද්ගල අහිමි නූපදින ස්වභාවයට පත් කරගන්න අනුස්පාදයේ කියලා කියනවා. ඒකට නූපදීම නොහත ගැනීම අසංකතය ඒක ආරමුණු කරන්න පුළුවන්. පෙර මේ වගේ සත්පුද්ගල භාවයෙන් දුක් විඳලා දැන් මේ දුකෙන් මිදුණා කියලා ඉතින් මරණයෙන් පස්සේ ගැන කතා කරන්න අපිට විදිහක් නෑ. මොකද ජීවත් ඉන්න කෙනෙක් හම්බ වෙන නිසා මේ පින්වතුන්ට මේ අජරාමර නිවන මේ ජීවිතේම අද අදම සාක්ෂාත් කරගන්නට මේ දේශනාව හේතු උපදේශියම වේවා කියලා විශේෂයෙන්ම මේ පින්වතුන් කල්පනා කරගන්නට ඕනේ අද දවසේදී මේ ධර්ම ශ්‍රවණය කරලා අපි ධර්ම දේශනා කරලා ඒ වගේම මේක සංවිධානය මේ පින්කම මහා පුණ්‍ය කර්මයක් මේක සංවිධානය කරන්නට මේ විදිහේ කැපකිරීම අපේ පින්වත් ස්වාමීන් වහන්සේලාත් මේ උපාසක උපාසිකා මහත්මියෝ කාලය සමය සංවිධිය සහයෝගය කරලා මහා විශාල පුණ්‍ය ස්කන්ධයක් සිද්ධ කරගෙන තියෙනවා සිද්ධ කරගත්තා මේ සියලුම ආකාරයෙන් පහළ කරගත්තා වූ සියලුම කුසලයන් ලෝකීය සම්බුද්ධ ශාසනයත් මේ පින්වතුන්වත් ඒ වගේම මේ විහාරස්ථානයට අධිපතිවතු මේ පින්වතුන් ගෙවල් දරවල අධිපතිවතු ශාසන මාමික ඉෂ්ඨකාර කුසීලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවිසුරු වඩා වර්ධනය කරගනිමි දෙවියෝ පතන බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වා කියන කලන සිත්තුව අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආස්වා සත්තාච බුම්මත්තා දේවානාදා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ සාසනං ආස්වා සත්තාච බුම්මත්තා දේවානාදා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ සාවකං ආකා සත්තාච උම්මත්තා දේවා නාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා භෝජේ අන්තු ස්වාහි පදං